නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පසද්දා බුන්තෝ හොන්තු මා බුන්තෝ සද්ද මකත්තාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ඉරිදා ධර්මදේශනාව සඳහා අලුතෙන් මාතෘකාවක් සපයා ගත්තා පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද සූත්‍රය භාගතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවේදී දේශනා කරපු සූත්‍රයක්. ඒ වගේම දීඝනිකායේ සීලක්ඛන්ද වර්ගයේ එන සූත්‍රයක්. දැන් අපි මේ වෙනකොට විවිධ අන්දමින් එක පැත්තකින් අපේ හිතේ විවිධ විතර්ක පහළ වෙන ආකාරය, ප්‍රපංච පහළ වෙන ආකාරය සැහැණ දුරට සාකච්ඡා කරලා තියෙනවා. යම් යම් මට්ටම් වලින් අපි විපස්සනාවට අත්ලක් සැපේන අන්දමින් අපි දහම් කරුණු සෑහෙන්න පරිශීලනය කරලා තියෙනවා. එතකොට මේ පොට්ටපාද සූත්‍රේනුත් සෑහෙන්න කලෙලියක් මේ විපස්සනාවට වැටෙන නිසා, මේ වගේම ප්‍රපංච සමනය කෙරෙහි පූර්ණ ප්‍රතිපදාවක් මේ සූත්‍රයේදී දේශනා වෙන නිසා මම අදහස් කළා පොට්ටපාද සූත්‍රයේ මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වන්න. ඉතින් මේ සූත්‍රයේ මුල් කොටසදී කෙසේ නමුත් සෑහෙන විස්තරයක් සීලය සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ සමාධි ශික්ෂාව ගැන සෑහෙන විස්තරයක් එනවා. ඊට පස්සේ තමයි ඇත්තටම විපස්සනාව ගැන ගැඹුරු දෘෂ්ටි කෝණ වලින් අවබෝධයක් අපිට ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් අපි මුළු සූත්‍රයේම පොඩ පොඩ ගැඹුරට යමු, ඉස්සරහට යමු. කොටස් අතහරින්නේ නැතුව සෑම කොටසක්ම අවධානයෙන් යුක්තව ඇහුම්කන් දෙන්න උත්සාහවත් වෙමු. දැන් කලින් මතක් කළා වගේ එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරනවා සවැත් නුවර ජේතවනාරාමේ. එතකොට ඒ අවස්ථාවේදී සමයප්ප වාදක කියන, ඒ කියන්නේ තමන්ගේ පිළිගැනීම, තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ මතවාදය, එහෙම නැත්නම් තමන්ගේ ආගම ඉදිරිපත් කරන්න එක එක පිරිස් සූදානම් වෙලා හිටපු එක්තරා අන්දමක මේ ශාලාවක් තිබිලා තියෙනවා. ඒක පිළියෙල කළා දීලා තියෙන්නේ මල්ලිකා බිසව, කොසල රජතුමාගේ අග බිසව. දැන් මෙතන වැඩ වාසය කරනවා මේ පොට්ටපාද සහ යාගේ පරිබ්‍රාජක පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට පිණ්ඩපාතේ වඩින්න ජේතවනාරාමයෙන් පිටත් වෙලා එළියට පැමිණෙනවා. හැබැයි උන්වහන්සේ කල්පනා කරනවා මේ වෙලාවේදී පිණ්ඩපාතේ වඩින්න තව ටිකක් වෙලා තියෙනවා. මම සුදුසුයි මේ පොට්ටපාද සහ එයාගේ පිරිස ඉන්න ඒ සමයප්පවාදක කියන ඒ ස්ථානයට, ඒ ඒකශාලාවට වැඩම කරන එක සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේට අදහසක් පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කරනවා. දැන් එහෙම වැඩම කරනකොට අර පොට්ටපාද ඇතුළු පිරිස ඒ වෙනකොට සමූහයක් වශයෙන් විවිධ කතාවල නිරත වෙනවා. ඒ අය විශේෂයෙන්ම අර බුදුරජාණන් වහන්සේ බැහැර කරපු, සුදුසු නැහැ කියලා මතක් කරපු ඒ මේ දෙතිස් කතාවේ තමයි නිරත වෙන්නේ. ඒ කියන්නේ රජ කතා, හොරුන් පිළිබඳ කතා, යද කාලේ හැරෙනම් දේශපාලනයේ පිළිබඳ කතා. ඉතින් ඔය ඔක්කොම ඉතින් අන්තර්ගත වෙනවා මේ සාමාන්‍ය මේ කතා ගොඩට. හොරුන් පිළිබඳ කතා, ඉතින් ඇමතිවරුන් පිළිබඳ කතා, ආහාර පිළිබඳ කතා, පාන පිළිබඳ කතා, ගඳ සුවඳ පිළිබඳ කතා. ඉතින් බැලුවාම ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඉතින් මේ ලිස්ට් එකේ තියෙනවා. මේ 33 කතාවල තමයි සෑහෙන්න අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ කතාවල තමයි මේ පිරිස නිරත වෙලා ඉන්නේ. හැබැයි පොට්ටපාද දකින්නවා මේ බුදුරජාණන් වහන්සේ ඈතින්දන් තමන් දෙසට වැඩම කරනවා. ඉතින් එතකොට එයා බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා. අප්පසද්දා බුන්තෝ හොන්තු මා බුන්තෝ සද්ද මකත්ත. මේ අනිත් අයට එයා එක්තරා අන්දමකින් විධානයක් කරනවා, ඉල්ලීමක් කරනවා. මේ ඔබතුමාලා නිහඬ වෙන්න, ඔත් දැන් කෑ ගහන්න යන්න එපා. අර මේ භවත් ගෞතමයන් වහන්සේ මේ අපි වෙතට ගමන් කරනවා, අපි වෙතට පැමිණෙනවා. උන්වහන්සේ අප්පසද්ද කාමෝ, උන්වහන්සේ කැමති මේ අල්ප ශබ්ද ඇති තැනකට, නිශ්ශබ්දතාවයටයි උන්වහන්සේ ප්‍රිය කරන්නේ. මේ ගෝසාවක් තියෙන කෑ ගෞසාවක් තියෙන ഘോഷාකාරී පරිසරයට නෙමෙයි උන්වහන්සේ ප්‍රිය කරන්නේ, බොහොම නිශ්ශබ්ද පරිසරයකට, සංසුන් පරිසරයකට උන්වහන්සේ ප්‍රිය කරනවා. ඒ නිසා අපි එබඳු සංසුන් පරිසරයක් සහිතව මෙතන වාසය කළොත් උන්වහන්සේ මෙතනට වැඩම කරන එක කරાવી. ඒකට උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙන් උන්වහන්සේ මේ ප්‍රිය කරන නිශ්ශබ්දතාවය අපි දැන් ආරක්ෂා කරගමු කියලා එක්තරා අන්දමක ආරාධනාවක්, එක්තරා අන්දමක ඉල්ලීමක් මේ Tamange පිරිසට ගන්නවා. ඉතින් එතකොට මේ පිරිස මේ පොට්ටපාද කියන දේ අහලා නිශ්ශබ්ද වෙනවා. භාගතුන් වහන්සේ එතකොට එම ස්ථානෙට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ ඉතින් පොට්ටපාද බොහොම ගෞරවයෙන් භාගතුන් වහන්සේව පිළි අරගෙන උස ආසනයක් පනවලා තමනුත් මිටි ආසනයක ඇසුම් ගන්නවා. ඒ වගේමයි සඳහන් කරනවා ස්වාගතම් භන්තේ භගවතු. මේ ස්වාමින් වහන්සේගේ පැමිණීම අපිට ලොකු භාග්යක්. චිරස්සංකෝ භන්තේ භගවා ඉමං පරිසාය මකාසි යදිදං ඉදා ගමනාය. මේ භාගතුන් වහන්සේගේ හුඟක් කාලයකට පස තමයි අපි වෙතට වැඩම කළේ. ඒ නිසා භාගතුන් වහන්සේ වැඩ සිටිනසේක්වා. ඉතින් ඔබ වහන්සේගේ ගමනය බොහොම සුභ ගමනක්, අපිට යහපත පිණිස සැලසෙන ගමනක් කියලා දැන් මේ පොට්ටපාද පරිත්‍රාජකතුමා සඳහන් කරනවා. එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ අනෙකුත් අන්‍යාගමිකයින් සමගත් බොහොම සුහදශීලී ආකල්පයක් පවත්වලා තියෙනවා. ඒ වගේ මේ අනෙකුත් ආගමිකයිනුත් භාගතුන් වහන්සේ කෙරෙහි බොහොම සුහදව උන්වහන්සේව හැඳිනගෙන ගත කරපු බවක් මේ සූත්‍රයේ පේන්න තියෙනවා. මොකද මේ පරිබ්‍රාජකයන් කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා නෙමෙයි. ඒ අය තමන්ගේ ආගමක් අදහපු ඒ වෙනත් අන්‍ය ලබ්ධකයන් කියන්න පුළුවන්. නමුත් ඒ අය අතරත් මේ බුදුරජාණන් වහන්සේ ගැන සෑහෙන ප්‍රසාදයක් තිබිලා තියෙනවා. පොට්ටපාද තුල විශේෂයෙන්ම භාගතුන් වහන්සේ ගැන විශේෂ ප්‍රසාදයක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේට අර වගේ ආමන්ත්‍රණය කරන්නේ, ඇවිල්ලා අසුන් අරගෙන අපිට අනුග්‍රහ කරන්න, ඔබ වහන්සේගේ පැමිණීම යහපතක්, අපිට සතස් ශාන්තියක් වෙනවා ඔබ වහන්සේගේ පැමිණීම කියලා බොහොම ප්‍රශංසාමුඛයෙන් කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ මං එන්න කලින් මොකද්ද මේ ඔබතුමාලා සාකච්ඡා කර කර හිටියේ, මගේ පැමිණීම නිසා කොතනද ඒ කතාව නැවැත්තුවේ කියලා බුදුරජාණන් වහන්සේත් ඉතින් අර ඒ අයට බොහොම සුහදව ආමන්ත්‍රණය කරනවා. ඉතින් එතකොට පොට්ටපාද කියනවා මේ අපි ඉතින් කතා කරපු එක ඔබ වහන්සේට පස්සේ උනත් දැනගන්න පුළුවන්, ඒක ඒ තරම්ම වැදගත් නැහැ. හැබැයි මේ මට යම් කිසි කාරණයක් භාගතුන් වහන්සේකින් දැනගන්න මතක් වෙලා තිබුණා, උවමනාවක් තිබුණා. එක්තරා අවස්ථාවකදී මේ කුතුහල ශාලාය සන්නිසින්නානම් සන්නිපතිතානම් අභිසඤ්ඤා නිරෝධේ කතා උදපාදි. දැන් මේ කලින් වෙච්ච සිද්ධියක් ගැන පොට්ටපාද මතක් කරනවා බුදුරජාණන් වහන්සේට. දැන් මේ විවිධ ලබ්ධීන් අරගත්ත විවිධ පිරිස් තමන්ගේ මතයන් ඉදිරිපත් කරන, ඒ වගේම ඒ ගැන සාකච්ඡා කරන සාකච්ඡා මණ්ඩපයක් කාලයකට කලින් තිබිලා තියෙනවා. එහෙම කාලයකට කලින් තිබිච්ච ඒ ස්ථානයේ, ඒකට නමක් දීලා තියෙනවා කුතුහල ශාලාව කියලා. ඒ ශාලාවේ තමයි මේ සාකච්ඡාව කෙරලා තියෙන්නේ. එතන සාකච්ඡා වෙන අවස්ථාවේ මේ පොට්ටපාද ඇතුළු පිරිසත් එතන සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී විවිධ මහාන බමුණන් මේ අභිසඤ්ඤා නිරෝධය සම්බන්ධයෙන් කතාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කියන්නේ කොහොමද මේ සංඥාවන් නිරුද්ධ කරන්නේ? ඒ සංඥාවන් නිරුද්ධ කරන ප්‍රතිපදාව කොමක්ද? සංඥාවන් නිරුද්ධ කරන්න පුළුවන්ද? මෙන්න මේ සම්බන්ධයෙන් ගැඹුරු කතාවක්, සාකච්ඡාවක්, මතයන් තම තමන්ගේ මතයන් ඉදිරිපත් කිරීමක් ඒ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ ඉදිරිපත් වෙච්ච කාරණා කීපයක් ගැන ඊට පස්සේ පොට්ටපාද සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට. ඉතින් එතන හිටපු එක මහාන බමුණෙක් ඉදිරිපත් කළා තියෙනවා අ හේතු අපච්චා පුරිසස්ස සංඥා උපජ්ජಂತಿ. දැන් එතකොට මේ සංඥාවන් හිතේ පහළ වෙන්නේ කිසිම හේතුවකට නෙමෙයි, කිසිම ප්‍රත්‍යක් මුල් කරගෙන නෙමෙයි, මේක අ හේතුකව අප්‍රත්‍යකව තමයි පහළ වෙන්නේ. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම අර හේතුඵල ධර්ම ප්‍රතික්ෂේප කරපු අ හේතුවාදයක් තමයි ඒ තැනත්තා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා යා කියනවා කිසිම හේතුවක් සහිතව නෙමෙයි මේ මිනිස්සේ හිතේ සංඥා උපදින්නේ. ඒ යම් අවස්ථාවක සංඥා උපදිනකොට මිනිස්සයා මේ ඒ ගැන දැනගන්නවා. ඒවා නිරුද්ධලා යනවා නම් ඒවා ගැන යාට දැනීමක් නැහැ. ඊට පස්සේ යාට ඒ සංඥා ගැන වැටහීමක් නැහැ. ඒතොර මෙන්න මේ අහේතු අප්‍රත්‍ය හේතුන්ගෙන් තොරවයි මේක සිද්ධ වෙන්නේ කියන අහේතුවාදය මුල් කරගත්ත මතයක් එක්කෙනෙක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තවත් කෙනෙක් තවත් මතයක් ඉදිරිපත් කරනවා, සංඥාහි බොහෝ පුරිසස අත්තා සාචකෝ උපේතිපි අපේතිපි. එයා කියනවා මේ ආත්මවාදය මුල් කරගත්ත කතාවක්. එයා කියනවා මේ සංඥා කියලා කියන්නේ කෙනෙක්ගේ ආත්මය. එතකොට ඒ නිසා එබඳු ආත්මයක් එළඹෙනවා නම් යම් අවස්ථාවක තැනැත්තා තුළට ඒ ආත්මය එළඹෙනවා නම් ඒ වෙලාවේදී ආ දැනගන්නවා. ඒ ආත්මය යකින් ඉවත් වෙලා යනවා නම් එතකොට යාට දැනගන්න විදිහක් නැහැ. ඉතින් අන්නේ විදිහට මේ සංඥාව ආත්මය කරගත්ත ආත්මවාදී දර්ශනයක් තවත් කෙනෙක් ඉදිරිපත් කළා. දැන් එතකොට ඔන්නක දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනි එකක් බුදුරජාණන් වහන්සේට මේ පොට්ටපාද ඉදිරිපත් කරනවා. තවත් එක්කෙනෙක් මෙන්න මෙහෙම මතයක් කිව්වා. එයා කියනවා සන්තිහි බොහෝ දේවතා මහිද්దికා මහානුභාවා තා ඉමස්ස පුරිසස සංඥං උපකඩ්ඩන්තිපි අපකඩ්ඩන්තිපි. ඒ කියන්නේ මේ බොහොම මහානුභාව සම්පන්න, බොහොම බලවත් 이르දි සම්පන්න දේවතාවන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ශ්‍රමණ බ්‍රාහ්මණා මහිද්దికා මහානුභාවා තේ ඉමස්ස පුරිසස සංඥං උපකඩ්ඩන්තිපි අපකඩ්ඩන්තිපි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා බොහොම මහානුභාව සම්පන්න. ඒ අය තමයි මේ එක එක මිනිස්සෙන්ගේ හිත ඇතුළට සංඥාවන් දාන්නේ. සංඥාවන් නිකන් ඇතුල් කරන්නේ. ඒ ඇතුල් කරන වෙලාවේදී යා දැනගන්නවා, ඒ මිනිස්සයා දැනගන්නවා. ඒවා අයින් වෙලා යනකොට දැනගන්න විදිහක් නැහැ. මේ ඒ අයින් වෙලා ගියාට පස්සේ තින් අර තැනත්තා අසඤ්ඤී වෙනවා. සංඥාවක් නැති කෙනෙක් බවට, සංඥා නොදන්නා කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ සංඥාව ඇතුල් කරන්නේ බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්. එතකොට යා සංඤී වෙනවා. සංඥාවක් සහිත කෙනෙක්, සංඥාවක් දැනෙන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි අරගොල්ලොම ඒවා යම් වෙලාවක දිවත් කරා නම් ඊට පස්සේ ඉතින් මෙයාට මුකුත් දැනෙන්නේ නැහැ. මේක තමයි එයාගේ මතය. ඊට පස්සේ තවත් කෙනෙක් මතයක් ඉදිරිපත් කරනවා, මේ ශ්‍රමණ බ්‍රාහ්මණින් නෙමෙයි, මේ දෙවියෝ ඉන්නවා, බොහොම බලසම්පන්න දෙවියෝ ඉන්නවා, දේවතා මහිද්దికා මහානුභාව. දෙවියන් ඉන්නවා බොහොම 이르දි සම්පන්න, මහානුභාව සම්පන්න. ඒ අය අර තැනත්තන්ට අර වගේ සංඥාවන් ඇතුල් කරනවා. ඒ වෙලාවේදී එයා සංඤී වෙනවා. ඒ වෙලාවේදී එයාට දැනෙන්න ගන්නවා, හඳුන ගන්නවා. ඒ වගේමයි මේ දෙවියෝ ඇතම් වෙලාවකට ඊට පස්සේ මේක අයින් කරලා දානවා. එතකොට ඉතින් අර එයා සංඤී වෙනවා. එයාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තවත් මතයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ විදිහට දැන් විවිධ මත ඉදිරිපත් කරද්දී ඒ පිරිසේ හිතිය පොට්ටපාදට බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. ඉතින් ඒක අතකින් හරිම වටිනා ප්‍රකාශයක්. මේ පොට්ටපාද බොහොම අවංකව කරන්නේ, එයා මේ අන්‍ය ලබ්ධිකයෙක් වෙලා ඉඳලත් තාම මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා එහෙම කෙනෙකුත් නෙමෙයි. හැබැයි දැන් මේ භාගතුන් වහන්සේ කෙරෙහි මේ තැනැත්තා තුළ ශ්‍රද්ධාව මෝරගෙන එන හැටි එයා කියනවා, භගවන්තං ඒව ආරබ්බ සති උදපාදි. මට ඒ අවස්ථාවේදී මේ බුදුරජාණන් වහන්සේ මතක් වුණා. භගවාබන්තේ කුසලෝ භගවා පකතඤ්ඤෝ අபிසඤ්ඤා නිරෝධස්ස. මේ බුදුරජාණන් වහන්සේ මේ බොහොම දක්ෂයි මේ කාරණය පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මෙතන හිටියානම් අபிසඤ්ඤා නිරෝධය සම්බන්ධයෙන් හොඳ විස්තරයක් කරાવી අපිට තේරුම් ගන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ සම්බන්ධයෙන් දක්ෂයි. මේ සම්බන්ධයෙන් නිපුණත්වයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ගැන හොඳින් කියන්න දන්නවා, දේශනා කරන්න දන්නවා කියලා මට මේ භාග්‍යවතුන් වහන්සේ අනේ මේ පිරිස හිටියානම් කියලා භාග්‍යවතුන් වහන්සේ ගැන මේ මගේ හිතේ සිතුවිල්ලක් පහළ වුණා. ඒ නිසා කතන්නකෝ බන්තේ අபிසඤ්ඤා නිරෝධෝ හෝති. දැන් ඉතින් මේ ප්‍රශ්නය මේ භාගතුන් වහන්සේ වැඩපු වෙලාවේදී පොට්ටපාද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. කොහොමද මේ භාගතුන් වහන්සේ අபிසඤ්ඤා නිරෝධයක් සිද්ධ වෙන්නේ? දැන් මෙතනදී අපිට එක පැත්තකින් කීප පැත්තකින් මේ ප්‍රශ්නය ගැන තේරුම් ගන්න පුළුවන්. දැන් සංඥාවන් නිසා තමයි විවිධ ප්‍රපංච පහළ වෙන්නේ. ඒක කලහ විවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සංඥා නිදානාහි පපංච සංඛා. මේ විවිධාකාර හිතේ ප්‍රපංචයන් වටවලල්ලේ යෑම්, දිගට දිගට කල්පනා කර කර කල්පනා කර කර සිටීම්, මේ වගේ ඒ ප්‍රපංචකරණය සිද්ධ වෙන්න මුල් වෙන අය සංඥාවන්. එතනින් තමයි පටන් ගැනීමක් සිද්ධ වෙන්නේ. එතන තමයි මුල තියෙන්නේ. එතකොට යම් අවස්ථාවක අපි ක්‍රමානුකූලව මේ සංඥා නිරුද්ධ කරන ප්‍රතිපදාවක්, සංඥා කෙරෙහි විරක්ත භාවයක්, සංඥාවන් වල පැටලෙන්නේ නැති ගතියක්, ඒවා හිතින් අයින් කරලා හිත පිරිසුදු කිරීමක්, යම්ස කෙනෙක් ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් කරහා ටික ටික කරගෙන යනවා නම් අපිට තවත් පැත්තකින් තර්ක කරන්න පුළුවන්. ඒ හිත සංසිඳෙනවා, ඒ හිතේ ප්‍රපංච දුර වෙන්න පටන් ගන්නවා. ප්‍රපංච වලින් ඈත් වෙලා නිප්පංච තත්ත්වයකට ඒ හිතපත් වෙනවා. ඉතින් එහෙනම් මේ පොට්ටපාදකේ ප්‍රශ්නය ඇත්තටම නිප්පංච ප්‍රතිපදාව පිළිබඳ අහන ප්‍රශ්නයක් කියලා අපිට අත දක්වන්න පුළුවන්. ඒක ඉදිරිපත් කළ තියෙන සංඥා මුල් කරගෙන, මූලික කරගෙන, හැබැයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සංඥාවන් ක්‍රමානුකූලව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රපංචයත් ටික ටික දුර වෙලා ඡය වෙලා නිප්පංච මට්ටමකට කෙනෙක්ගේ හිතපත් වෙනවා කියලා ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා භවනා කරන විපස්සනාවක් වඩන පිරිසක් වශයෙන් ඉතින් මේ පොට්ටපාදට භාගතුන් වහන්සේ දෙන පිළිතුර ඉතාම ප්‍රබලයි, ඉතාම වටිනවා. මොකද එතන පූර්ණ ප්‍රතිපදාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් පිළිතුරු දෙන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම අර අ හේතු අප්‍රත්‍ය විදිහට මේ සංඥා උපදිනවා කියපු කෙනා සම්පූර්ණයෙන්ම වැරදි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ඒක පැත්තකට දානවා. ඒ මතේ සම්පූර්ණයෙන්ම පැත්තකට දානවා. මොකද සහේතුහි පොට්ටපාද සප්පච්චය පුරිසස්ස සංඥා උපජ්ජන්තිපි නිරුජ්ජන්තිපි. මේ හේතු සහිතව ප්‍රත්‍ය සහිතව තමයි මේ සංඥාවන් උපදින්නේ, ඒ වගේම සංඥාවන් බැහැර වෙන්නේ, නිරුද්ධ වෙලා යන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ හේතු සහිතවයි මේ හිතේ සංඥා පහළ වෙන්නේ. හේතු සහිතවයි අපිට දේවල් මතක හිටින්නේ. හේතු සහිතවයි අපි දේවල් ඔක්කොම මතක තියාගන්නේ. හේතු සහිතවයි අපි දේවල් හඳුනගන්නේ. ඒකට මේ මුළු ක්‍රියාවලියම හේතු ප්‍රත්‍ය මත පදනම් වෙච්ච ක්‍රියාවලියක්. එහෙම නැතුව හේතුවකින් තොරව ප්‍රත්‍යයකින් තොරව සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. ඒ නිසා මෙතන අපි මුලින්ම සුද්ධ කරගන්න ඕනේ. මෙතන තියෙනවා හේතුඵල ධමයක්. ඒ බඳු හේතුඵල ධමයකට අනුව තමයි එහෙමනම් මෙන්න මේ සංඥාවන් පහළ වෙන්නේ. ඒ වගේම සංඥා නිරුද්ධ වෙලා යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් තමන් වහන්සේගේ ඉගැන්වීම ඉදිරිපත් කරනවා. සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ, සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. යම්කිසි ශික්ෂාවක්, හික්මීමක්, පුහුණුවක් තුලින් යම් යම් සංඥාවෝ පහළ වෙනවා, ඒ වගේමයි ශික්ෂාව තුලින්, එබඳු ප්‍රතිපදාවක් තුලින් යම් සංඥාවන් බැහැර වෙනවා, අත්හැරලා යනවා. ඉතින් එතකොට මේ සංඥාවන්, නිවර්ද සංඥාවන් පෝෂණය කරන්නත් යම්කිසි වටිනාකමක් තියෙන, ප්‍රයෝජනයක් තියෙන සංඥාවන් ප්‍රගුණ කරන්නත්, දියුණු කරන්නත් ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේමයි අනවශ්‍ය, අහිතකර, හානිකර සංඥා හිතින් බැහැර කරන්නත් ප්‍රතිපදාවක් තියෙනවා. ඒතර ඔන්න ඔය ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දැන් ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට ඒ ප්‍රතිපදාව සරලව කියනවා නම් සීල, සමාධි, ප්‍රඥා කියන තුන් ශික්ෂාව පුරාම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතෙන්දී ඇයි මෙතරම් ගැඹුරු ප්‍රශ්නයකට එකපාරටම භාවනාව ගැන කතා කරන්නේ නැතුව, එකපාරටම ප්‍රඥා ශික්ෂාව ගැන කතා කරන්නේ නැතුව ඇයි මේතරම් මේ බුදුරජාණන් වහන්සේ සීලය ගැන කතා කරන්නේ? ඇයි මේ තරම් සමාධිය ගැන කතා කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. නමුත් ඒවැය තියෙන වටිනකම තමයි අපි ටිකක් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රපංච දුරු කරන ප්‍රතිපදාව, සංඥා ක්‍රමානුකූලව බැහැර කරන ප්‍රතිපදාව. එතකොට විවිධ පැතිවලින් බල ගන්නන්න සිද්ධ වෙනවා. විවිධ මේ පැතිවලින් මේ තැනත්තෙකුට නැත්නම් මේ ප්‍රතිපදාවට බැහැපු කෙනාව බල ගන්නන්න සිද්ධ වෙනවා, අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. එතකොට සීලයෙන් අනුග්‍රහ කිරීම එක පැත්තක්, සමාධියෙන් අනුග්‍රහ කිරීම තවත් පැත්තක්, ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම තවත් පැත්තක්. ඉතින් මේ පිංගුතුන්ට මතක් වෙනවා ඇති සමහර විට අපි නිස්සාරණවනේ භාවනා වැඩසටහන් කරද්දී සාමාන්‍යයෙන් පළවෙනි දවසේ පළවෙනි ධර්මදේශනාවේදී නිතර මතක් කරගන්නා සූත්‍රයක් තමයි අනුග්ගහිත සූත්‍රය. දැන් මේ අනුග්ගහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කාරණා පහක් ඉදිරිපත් කරනවා. හිතේ ඒ සම්මාදිට්ඨියක් පහළ කිරීම සඳහා, කියන්නේ සම්මා දිට්ඨියක් නිවැරදිව පහළ වෙලා, ඒ වගේම ඒ තුළින් චේතෝ විමුක්තියක්, පඤ්ඤා විමුක්තියක් දක්වා කෙනෙක්ට වර්ධනය වෙන්න අවශ්‍ය නම්, දියුණු වෙන්න අවශ්‍ය නම්, ඒ සඳහා අනුග්‍රහ කළ යුතු ක්‍රම පහක් සාධක පහක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එකතරින් පළවෙනිම අනුග්‍රහිත වශයෙන් පෙන්වන්නේ සීල අනුග්‍රහිතය. සීලයෙන් අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රතිපදාවට අනුග්‍රහ කිරීම වැදගත් වෙනවා. මොකද ඒ සීලය තමයි අපේ ගොරෝසු කෙලස් ටික උපද්දවන් නැතිව අපිව ආරක්ෂා කරන්නේ. ඒ වගේමයි සීලෙන් තමයි අපේ හිතේ විපිරිසර භාවය ඉවත් කරලා දෙන්නේ. අවිපටිසාරත්තානන්ද කුසලානි සීලානි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවරදි සීලයක තියෙන වටිනාකම, නිවරදි සීලයක තියෙන ආනිසංසය තමයි අවිපටිසාරය. ඒ කියන්නේ හිතේ කිසිම විපිරිසර වීමක් නැහැ. තමන්ට තමන් චෝදනා කිරීමක් නැහැ. තමන් ගැන තමන්ටම නිකන් හිතේ පහළ වෙච්ච ඍණාත්මක හැඟීමක් නැහැ. තමන් යටින් මේ වැරද්ද වුණා, අර වැරද්ද වුණා, අරයා මං නිසා කරදරයටපත් වුණා කියලා තමන්ට තමන් චෝදනා කරන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට තමන් පිළිබඳව අහිංසක සතුටක්, නිවැරදි සතුටක්, තෘප්තිමත් බවක් තමයි කෙනෙක් නිවැරදිව සීලයක් ආරක්ෂා කරද්දී ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙක් භුක්ති විඳින්න ලැබෙන්නේ. කෙනෙක්ට භුක්ති විඳින්න ලැබෙන්නේ. ඒ නිසා ඒ සීලයෙන් අනුග්‍රහ කිරීම අතිශය වැදගත් වෙනවා. ඊට පස්සේ සුතයෙන් අනුග්‍රහ කිරීම, සුත අනුග්‍රහිතය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් අපිට අවශ්‍ය නැහැ මේ අලුතෙන් ප්‍රතිපදාවක් හදාගෙන යන්න. මොකද අපි ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ ඉදිරිපත් කරපු විවිධ ප්‍රතිපදා තියෙනවා. මේ නිවීමක් සාක්ෂාත් කරගන්න, කෙලෙස් සංසිඳව ගන්න, සංසාර දුකින් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණයක් කරලා දේශනා කරපු ප්‍රතිපදාවන් කීපයක්ම තියෙනවා. රසක් තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ යම් යම් ප්‍රතිපදාවන් අනුගමනය කරමින් ඒ මාර්ගයක ගමන් කරන්න. ඒ නිසා ඒ මාර්ගයේ විස්තර වෙන යම් කිසි සද්ධර්මයක් තියෙනවා නම් අන්න ඒක පරිශීලනය කරන එක, ඒක හොඳට විමසලා බලන එක, ඒ තුලින් අපේ ගමනට යම් කිසි මඟ පෙන්වීමක් ලබා ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි අපි මේ ධර්ම දේශනා ඇසුරින්, ධර්ම සාකච්ඡා ඇසුරින් කරන්න උත්සාහත් වෙන්නේ. එතකොට අපිට අපි කරන වැඩේ විශ්වාසයෙන් යුක්තව, පැහැදිලිව, ශ්‍රද්ධාවෙන් කරගෙන යන්න පුළුවන්. එතකොට තමයි අපිට තේරෙන්නේ ආ මෙන්න මේක භාගතුන් වහන්සේ දේශනා කරලා තිනවා. අහවල් සූත්‍රයේ මේ විදිහට සඳහන් කරලා තිනවා. මේක බුද්ධ භාෂිතයක්. මම මේ පාරෙන් පිට පැනලා නැහැ. මම කරන දේත් ඒ බුදුරජාණන් වහන්සේ කියපු දෙයමයි කියලා අන්න අපිට අපි වඩන ප්‍රතිපදාව ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒකයි තාම වැදගත්. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡා අනුග්‍රහිතයක් දේශනා කරනවා. මොකද ඇතැම් වෙලාවට අපි මේ යන ගමනේදී අපි තේරුම් ගන්න තියෙන දේ සමහරවිට වැරදි සහගත වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට තවත් කෙනෙක් එක්ක කරන සාකච්ඡාව, ධර්ම සාකච්ඡාව, එහෙමත් නැත්නම් තවත් වැඩිහිටියෙක් එක්ක, තවත් ගුරුවරයෙක් එක්ක, මේ මාර්ගයේ ගමන් කරන තවත් කෙනෙක් එක්ක, කල්යාණ මිත්‍රයෙක් එක්ක අපිට පුළුවන් නම් මේ අපි තේරුම් ගත්ත ආකාරය විස්තර කරන්න, බොහොම සුහදව සාකච්ඡා කරන්න, නිහතමානීව සාකච්ඡා කරන්න. එතකොට අර හිතේ යම්කිසි සැකයක් පහළ වෙලා තියෙනවා නම් ඒ සැකමුසු තැන් දුරු කර ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාකච්ඡා අනුග්‍රහිතය දේශනා කරලා තියෙනවා විටින් විට. එතකොට අපි යම්කිසි ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන පිරිසක් එක්ක, ඒ වගේම ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන කල්යාණ මිත්‍රයින් එක්ක ඇසුරක් පවත්වමින් සාකච්ඡා කරමින් ඒ සාකච්ඡාවකින් අපේ ගමනට අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තමයි සමාධියත් ප්‍රඥාවත් සඳහන් වෙන්නේ අනුග්‍රහ කරන්න කියලා, සමත අනුග්‍රහිතයත් විපස්සනා අනුග්‍රහිතයත්. ඉතින් ඒ කියන්නේ මේ ගමනේදී ඇත්තටම පූර්ණ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එක ආංශික ප්‍රතිපදාවක් නෙමෙයි, විවිධ දෘෂ්ටි කෝණ වලින්, විවිධ පැති වලින් මේ ගමන් කරන ප්‍රතිපදාවට අනුග්‍රහ කිරීමක් භාග්‍යවතුන් වහන්සේ නිතර පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ පොට්ටපාද සූත්‍රයේ බුදුරජාන් වහන්සේ සීල අනුග්‍රහිතයෙන් තමයි පටන් ගන්නෙ. ඉතින් උන්වහන්සේ සාහන් කරනවා දැන් මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේ මේ බඳු දහමක් දේශනා කරනවා. ඒ නිවැරදි දහමක්, දුක් කෙලවර කරන දහමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒක මුල බොහොම පිරිසුදුයි, මැද බොහොම පිරිසුදුයි, අග බොහොම පිරිසුදුයි. ඉතින් ඒබඳු සාර්ථක වූ, ඒබඳු අර්ථවත් වූ, ඒකාන්තෙන් නිවීමක් වෙත පමුණුවන්නා වූ ඒබඳු ධර්මයේ කවුරු හරි කෙනෙක් අහනවා. ඉතින් එයා තේරුම් ගන්නවා මේක කරන්න අමාරුයි, මම ගිහිව ඉඳගෙන, ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ කියලා අර ගිහිගෙයින් ඉවත් වෙනවා. පැවිද්දට පත් වෙනවා. දැන් මේ කරන දේශනාව බුදුරජාන් වහන්සේ දැනටමත් ගිහිගෙයින් ඉවත් වෙච්ච පිරිසකට කරන දේශනාවක්. මොකද පොට්ටපාද ඇතුළු ඒ අනිකුත් පරිබ්‍රාජකයන් ගිහියෝ නෙමෙයි. මේ අය සම්පූර්ණයෙන්ම ගිහිගෙයින් ඉවත් වෙලා මහාන ජීවිතයක් නැත්නම් ශ්‍රමණ ජීවිතයක් ගත කරන පිරිසක්. පරිබ්‍රාජකයන් තවත් ශ්‍රමණ පිරිසක්. ඒ නිසා මේ මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ඍජුවම මේ ශ්‍රමණ ප්‍රතිපදාව තමයි ඉදිරිපත් කරන්නේ. ගිහි ප්‍රතිපදාවක් නෙමෙයි ඉදිරිපත් කරන්නේ ශ්‍රමණ ප්‍රතිපදාවක්. ඒක එසේ නමුත් මේ ධර්මයට සවන් දෙන ගිහි පින්වතුන් ඒ තමන්ගේ පංචශීලයේ මාර්ගයේ මේක දැනට මේ සීල ශික්ෂාව තේරුම් ගන්න. හැබැයි සූත්‍රයේ බොහොම ගැඹුරින් උපසම්පදා සීලය විස්තර වෙනවා. එහෙමත් නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් ඒකත් පරිශීලනය කරමු. අපි ඒ ගැනත් ටිකක් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉතින් අර ඒ ගිහිගේ ගැන කලකිරිච්ච ඒ තැනැත්තා සම්බාධෝ ගරාවාසෝ රාජපතෝ රජහපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා. ඉතින් එයා තේරුම් ගන්නවා මේ ගිහිගේ වාසය කියන එක බොහොම සම්බාධ බහුලයි. ගිහිගේ වාසය කරනවා කියන එක බොහොම කරදර බහුලයි. ඉතින් මේක හරි අමාරුයි මේ ප්‍රබඳ ප්‍රතිවදාවත් ගිහිව ඉඳගෙන ක්‍රියාත්මක කරන්න. අබ්බෝකාසෝ පබ්බජ්ජා. හැබැයි මේ ප්‍රවෘජ්ජාව මහාන දිවිය පැවිදි දිවිය කියන එක හරි නිකන් අභ්‍යවකාශය වගේ හරිම නිදහසක් තියෙනවා. ඉතින් මේ බන්දු ස්වභාවයකට මම පත් වුණා නම් මේ ප්‍රතිපදාව පුරන්න මට පහසුයි කියලා තමයි යා මේ සාසනයට පිවිසෙන්නේ. ඉතින් යා එතකොට තමන්ගේ ඒ ඥාති පිරිස, මිත්‍ර පිරිස ඔක්කොම අතහැරලා දාලා, තමන්ට තිබිච්ච බහුභෝග සම්පත් ඔක්කොම අතහැරලා දාලා, තමන්ගේ ධනය අතහැරලා දාලා තමයි ගිහින් මික්මිලා පැවිදි වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සෝ එවං පබ්බජිතෝ සමානෝ පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු. දැන් මේ සීලය ආරක්ෂා කරන හැටි බුදුරජාණන් වහන්සේ මෙතන වචන කීපයකින් මතක් කරනවා. පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති, ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරමින් වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ, එතකොට මේ තියෙන ප්‍රතිපදාවන් ඒ වත් පිළිවෙත් ඒ පරිශදය අනුගමනය කරන යම් යම් ක්‍රමයන් ඒවට හොඳට එයා අනුගත වෙනවා. ඒ පද්ධතියට හොඳට අනුගත වෙනවා. ඒක කෙලෙසන්න, ඒක අභිබවා යන්න, ඒකට හානියක් කරන්න හිතෙන්නේ. ඒ වෙනුවට තමන් හික්මෙනවා. තමන් බොහොම වීමට බැහැලා නිහතමානීව කටයුතු කරනවා. ඒ ශාසනයේ නැවත උපදිනවා. එතකොට යම් පුංචි දරුවෙක් ඒ අලුතෙන් දේවල් ඉගෙන ගන්නවා වගේ ඒ අලුතෙන් පැවිදි වෙච්ච ඒ සාමණේර ස්වාමීන් වහන්සේ මේ බඳු සාසන ප්‍රතිපදාවක් පිළිබඳව බොහොම නිහතමානීව ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් වසර 5ක් යනකම් අඩුම තරමින් ඒ ගුරු ස්වාමීන් වහන්සේ ළමක් ඇසුරේ මහානකම පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ විනයේදී දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට තමයි අර හික්මෙන්න අවස්ථාවක් සැලසෙන්නේ. එක පාටම ගිහි පින්වතුන් ඇසුරු කරමින්, දායක දායිකාවන් ඇසුරු කරමින් එක පාට වැඩට පණින්නේ නැහැ. මේ වෙනුවට තමන් ඉස්සෙල්ලා මේ ප්‍රතිපදාව මොකද්ද, මේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද, ඒක කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ, තමන්ට කොහොමද ඒක එකතු කරගන්නේ කියලා තමන් බොහොම ප්‍රායෝගිකව ඒ තුළ හික්මීමක්, ඒ තුළ යෙදීමක් මේ සාමණේර ස්වාමීන් වහන්සේ පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි එයාට අර ගුරු ඇසුරක, වැඩිහිටි ඇසුරක බොහොම නිහතමානීව ඒ දේවල් අධ්‍යයනය කරමින්, ඒ වගේම බොහොම ආරක්ෂිත පරිසරයක ඒ දේවල් කරන්න අවස්ථාවක් සැලසෙන්නේ. ඉතින් එතන එබඳු ක්‍රමානුකූලව පියවරෙන් පියවර පොඩි තැන ඉඳන් ආරම්භක තැනක ඉඳන් යන ස්වභාවයක් මේ ශාසනය තුළ දේශනා කරලා තියෙනවා. එතකොට ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි. දැන් පුංචි වුණත් වැරද්දක් කරන්න දැන් එයා උත්සාහත් වෙන්නේ නැහැ. ඒ නුවට පුංචි වැරද්දක්වත් නොවෙන්න පුළුවන් තරම් වගේ බලා ගන්න. ඊට පස්සේ සමාදාය සික්කති සික්ඛාපදේසු. බොහොම සමාදන් වෙලා මේ සීලය ආරක්ෂා කරනවා. මේක මේ කවුරුත් පටවපු සීලයක් කරගන්නේ බරක් කරගන්නේ තමන්ව තවදුරටත් හික්මවා ගැනීම සඳහා සීලය යොදා ගන්නවා. සීලය උපක්‍රමයක් කරගන්නවා. ඒ නිසා ඉල්ලලා සමාදන් වෙනවා. නැතුව අනිත් කෙනෙක්ගේ බලයකට බලකිරීමකට සමාදන් වෙලා නෙමෙයි, තමන් ඉල්ලලා සමාදන් වෙනවා. අනේ මට මේ අනුකම්පා කළ මේ සිල්පද ටික දෙන්න කියලා තමයි සිල් ඉල්ලන්නේ. ඉතින් අන්න ඒ බඳු සීල සමාදානයක් මෙතනත් කරනවා. කායකම්ම වචීකම්මේන සමන්නාගතෝ කුසලේන. නිවරදි වූ කාය කර්මයන් වචී කර්මයන් කරන්න ඉදිරිපත් වෙනවා. පරිසුද්ධෝ සීල සම්පන්නෝ. පරිසුද්ධා ජීවෝ සීල සම්පන්නෝ. ආජීවය පිරිසුදු කර ගන්නවා. පිරිසුදු ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. දැන් ඇත්තටම භික්ෂුන් වහන්සේ කෙනෙක් සතර සංවර සීලයකින් එබඳු සීලයක් ආරක්ෂා කරමින් කටයුතු කරන බව විනයට අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංනිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියලා සීලය කොටස් හතරකින් උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් ආරක්ෂා කරනවා. අන්න එබඳු සීලයක් ගැන තමයි යම්කිසි විස්තරයක් මේ සූත්‍රයේදී මුලදී සඳහන් වෙන්නේ. එපමණක් නෙමෙයි, ඊට පස්සේ ඉන්ද්‍රේසු ගුත්තද්වාරෝ. අපි මේ ක්‍රමයෙන් ටික ටික මේක ගැඹුරට යමු. දැන් මේ එක්තරා අන්දමකින් බුදුරජාණන් වහන්සේ මුලදී සාරාංශයක් වශයෙන් කරුණ ඉදිරිපත් කරනවා. මේ ඉන්ද්‍රයන්ගේ වැසුණු දොර ඇතුව කටයුතු කරනවා. භෝජනේ මත්තඤ්ඤු පමණ දැනගෙන ආහාර වළඳනවා, දානය වළඳනවා. එහෙමත් නැත්නම් ඒකේ ප්‍රමාණය දැනගෙන ඒකේ තියෙන පත්‍ය අපත්‍ය ස්වභාවය දැනගෙන ආහාර ගැනීම සිද්ධ කරනවා. සති සම්පජඤ්ඤේන සමන්නාගතු. ඒ වගේමයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා. සන්තුට්ඨෝ තෘප්තිමත්ව කටයුතු කරනවා. අරක නෑ මේක නෑ කියලා හිතේ අතෘප්තිකර බවක් ඇති කර ගන්නවා වෙනුවට මේ මහානකම තුන සතුටින් වාසය කරනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ එක එකක් ගානේ විස්තර කරන්න පටන් ගන්නවා. කතංච පොට්ටපාද භික්ඛු සීල සම්පන්නෝ හෝති. මොකද්ද මේ පොට්ටපාද මේ භික්ෂුන් වහන්සේ නමක් සිල්වත් වෙනවා කියලා කියන්නේ? ඉද පොට්ටපාද භික්ඛු පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිදතෝ හෝති. නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ලජ්ජී දයාපන්නෝ, සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති, ඉදම් පිස්ස හෝති සීලස්මින්. දැන් මේ එකින් එක හරි ලස්සනට බුදුරජාන් වහන්සේ ඒ සිල්පද විස්තර කරනවා. දැන් මේ ප්‍රාණඝාතයෙන් වැළකිලා ඒ භික්ෂුන් වහන්සේ කටයුතු කරනවා. ඒ සඳහන් වෙන වචන ටික පවා හරිම ලස්සනයි. නිහිත දණ්ඩෝ, එයා මේ දඬු මුගුරු බැහැර කළායි කටයුතු කරන්නේ. නිහිත සත්තෝ, ආයුධ අයින් කළායි කටයුතු කරන්නේ. ලැජ්ජී දයාපන්නෝ, මේ වැරදි කරන්න ලැජ්ජාවක් එයාගේ හිතේ තියෙනවා. දයාපන්නෝ, සියලු සත්වයින් කෙරෙහි එක්තරා අන්දමක දයානුකම්පාවක්. සබ්බපාන භූත හිතානුකම්පී, මේ සියලුම සත්වයින් කෙරෙහි හිතානුකම්පාවක් එතනත්තගේ හිතේ දැන් බලපවත්වන්න උත්සාහත් වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව බොහොම අහිංසාවාදී ප්‍රතිපදාවක්. තමන්ටවත් අනුන්ටවත් කිසිසේත්ම හානියක් සිද්ධ වෙන ප්‍රතිපදාවක් නෙමෙයි. ඒක මේ වරදක් කරන්න ලැජ්ජා වෙන ප්‍රතිපදාවක්. මේක මේ අනුන් ඉදිරියේ හිටිය අය නොහිටිය අය කියන එක මත නෙමෙයි. හිටියත් නොහිටියත් වරදක් කරන්න ලැජ්ජා වෙන අන්දමේ පරිණත ප්‍රතිපදාවක්. ඒක මේ අනිත් නීති දාලා, රජයෙන් නීති දාලා කරන ප්‍රතිපදාවක් නෙමෙයි. ඒක තව කෙනෙක් බලා හිටියත් එකයි, බලා නොහිටියත් එකයි, පිරිසක් එක්ක හිටියත් එකයි, තනියම හිටියත් එකයි. තමන් ඒ සිල්වත් වෙන්න උත්සාහත් වෙනවා බොහොම අවංකව. ඒතකොට ඒ කාරණාව බුදුරජාන් වහන්සේ මෙතෙන්දී පෙන්නනවා, ඒ ප්‍රාණඝාතයෙන් වෙන්ව ජීවත් වීම. නිහිත දඬෝ, මේ කිසිම දඬු මුගුරු ගැනීමක් නැහැ, ආයුධ පාවිච්චියක් කරන්නේ නැහැ. ඒ වගේමයි ලජ්ජී දයාපන්නෝ. ලජ්ජීව කටයුතු කරනවා. දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී. සියලුම සත්වයින් කෙරෙහි බොහොම දයානුකම්පාවෙන් යුක්තව තමයි වාසය කරන්නේ. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. දින්නාදායි දින්න පාටිකංකි. අතේනේන සුවිභූතේන අත්තනා විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කිසිම නොදුන් දෙයක් ගන්නෙ නෑ. ඒ කියන්නේ හොරකම් කරන්නේ නෑ. දුන්න දෙයක් විතරයි ගන්නෙ. ඉතින් දුන්න දෙයක් විතරයි ඉවසන් කරන්නේ. ඒ වගේමයි හිත ගත්තාම කිසිම හොර හිතක් නෑ. ඒ වගේම බොහොම පිරිසුදු හිතක්, වංචාකාරී හිතක්, රවටන හිතක් නෙමෙයි තියෙන්නේ, බොහොම පිරිසුදු හිතක්. හොරකම් කරන්නේ නැති හිතක්, හොරකම් කිරීමට ආසාවක් නැති හිතක් සහිතව තමයි වාසය කරන්නේ. අබ්‍රහ්මචරියං පහය බ්‍රහ්මචාරී හෝති. ආරාචාරී විරතෝ මේතුනා ගාම ධම්මා. දැන් එතකොට මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන දේශනාවක් නිසා කෙලින්ම කාම මිත්‍යාචාරයෙන් ඉවත් වීම කියන එකත් එහාට ගෙනහිල්ලා කෙලින්ම මෛථුන සේවයෙන් සේවනයෙන් ඉවත් වෙලාම කටයුතු කරනවා. බ්‍රහ්මචාරී ජීවිතයක් කටයුතු මේ අනුගමනය කරනවා. ඒ සම්පූර්ණයෙන්ම මේ ග්‍රාම ධර්මයක් වෙච්ච ග්‍රාම්‍ය ධර්මයක් වෙච්ච මෛථුන සේවනයෙන් ඉවත් වෙලා බොහෝම පිරිසුදු බ්‍රහ්මචර්ය ජීවිතයක් අනුගමනය කරනවා. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. සම්පූර්ණ මේ බොරු කන බොරු කියන එක අත්හැරලා දානවා. සත්‍යවාදී සත්‍ය සම්දෝ තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. මේ ලෝකයේ එක්ක කිසිම බොරුවක් කියන්නේ නැහැ, ඇත්ත පමණයි කතා කරන්නේ. ඇත්ත විතරයි පිහිටාගෙන ඉන්නේ, ඇත්ත තුල විතරයි පිහිටාගෙන ඉන්නේ. එතකොට කියන්නේ හැමතිස්සෙම එතකොට සත්‍යක්මයි ප්‍රකාශ කරන්නේ. ලෝකයාව කිසිවෙකින්වත් රවටන්නේ නැහැ. බොරු කීම සම්පූර්ණයෙන් දුරලලා සත්‍යවාදීව කටයුතු කරනවා. එතකොට බොරුවෙන් ඈත් වීම, මුසාවාදයෙන් ඈත් වීම ගැන බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා. දැන් ඒක ඇත්තටම තමන් වහන්සේගේ ඒ රාහුල පුංජසාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය නැවත නැවත දේශනා කරනවා. යම් කෙනෙක් බොරුවක් කියනවා නම් එයාගේ මහනකම හිස් වෙච්ච මහනකමක්. ඒක කිසි අර්ථයක් නැති මහනකමක්. වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කියන්නේ මේ බොරුවයි මහනකමයි දෙක අතර කිසි ගැළපීමක් නැහැ. ඉතින් එහෙනම් අපි නිවැරදි මාර්ගයක ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම බොරුවෙන් ඉවත් වෙලා සත්‍ය පමණක් කතා කරන ගතිය, සත්‍ය තුල පිහිටා ඉන්න ගතිය අපි තුල දිනු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපි කාටවත් කාවවත් රවට්ටන්න, කාවවත් මුලා කරන්න, නොමග යවන්න කටයුතු කරනවා නම් ඉතින් මේ බඳු තැනක, මේ බඳු තැනත් එක් තුල මහානකමක් පිහිටලා නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිසුණං වාචාං පහය පිසුණාය වාචාය පටිවිරතෝ හෝති. දැන් මේ කේලං කියන එකෙන් අයින් වෙනවා. කේලං කියන්නේ නැතිව ඒ වෙනුවට සමග්ගාරාමෝ සමග්ගරතෝ දේ පිරිස් සමගිකරන දෙයක් තමයි කතා කරන්නේ. තවදුරටත් ඉතින් ඒක විස්තර කරනවා. මේ එක තැනක අහපු දෙයක් තවත් තැනකට ගිහිල්ලා කියලා ඒ දෙගොල්ලෝ බිඳවන්න කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. එක තැනකින් අහලා තවත් තැනක එක්ක ගිහිල්ලා වැඩි කළා එක කියලා මේ දෙගොල්ලන් අතර තියෙන සමගිය පළුදු කරන්න, ඒ දෙගොල්ලන් අතර අවිශ්වාසයක් ඇති කරන්න කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට යම් විදිහකින් දෙපිරිසක් මේ බිඳිලා ඉන්නවනම් ඒ දෙපිරිස එකතු කරන්න, ඒ දෙපිරිස සමගිය කරන්න තමයි කටයුතු කරන්නේ. සහිතානංවා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ග නන්දින් සමග්ග කරණින් වාචං භාසිතා හෝති. එතකොට කරන කතා හැමතිස්සෙම සමගි සම්පන්න කරන කතාවක්. දෙපිරිසක් අතර නැත්නම් බොහෝ පිරිස අතර සමගිය ඇති වෙන කතාවක්. ඒ වගේමයි ඒක බොහොම ප්‍රිය උපදවන කතාවක්. පරිශදය සමගි කරවන කතාවක් තමයි කරන්නේ. එහෙම නැතුව පිරිස් අසමගි කරවන, පිරිස අතර ගැටුම් ඇති කරවන, ඔවුනුන් අතර අවිශ්වාසය පහළ කරවන කතාවක් කරන්නේ නැහැ. පරුසාය වාචාය පටිවිරතෝ හෝති. දෙවෙනි ඊට පස්සේ ශික්ෂාපදයේ පෙන්නනවා පරුසා මේ පරුස වචනය බැහැර කරනවා. හැබැයි කතා කරන්නේ කුමක්ද? යාසා වාචා නේලා කන්න සුඛා පේමනිය හදයංගම පෝරි බහුජනකාන්තා බහුජන මනාපා. බොහොම ලස්සන වචන වලින් බුදුරජාණන් වහන්සේ ඒ කෙනෙක් කතා කරන භාෂාව ගැන පවා විස්තර කරනවා. ඒ කියන්නේ බොහෝ කෙනෙක් අහන්න කැමති සාමාන්‍ය මේ ලාබාල භාෂාවක් නේ, බොහොම නගරයේ පිරිසක් කතා කරන බොහොම හොඳ උස්සු භාෂාවක්, උසස් වූ භාෂාවක් කතා කරන. ඒ වගේම මේක කන්න සුඛා ප්‍රේමණියා හදයංගම. ඒ කියන්නේ ඒක බොහොම හෘදයාංගම වූ භාෂාවක්. හෘදයාංගම වූ වචන තමයි කතා කරන්නේ. ප්‍රේමණීය වචන, අහන්න ප්‍රිය උපදවන වචන. ඊළඟට කනට ප්‍රිය උපදවන වචන තමයි කතා කරන්නේ. ඒතර නැතු කර්කශ වචන, මේ පරුෂ වචන කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම ප්‍රිය උපදවන, හදවතට කතා, හදවතට දැනෙන ප්‍රේමණීය වචනයක්. ඒ වගේමයි අර නොගැමි, කියන්නේ ග්‍රාම වචන නෙමෙයි පාවිච්චි කරන්නේ, ඊට වඩා උසස් වචන පාවිච්චි කරමින් තමයි භාෂාව හසුරුවන්නේ. ඊට පස්සේ සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. මේ තේරුමක් නැති දේවල් කතා කරන්න යන්නේ නැහැ. කාලේ කාදමන දේවල් කතා කරන්නේ නැහැ. නිෂ්ඵල දේවල් කතා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අර්ථයක් තියෙන දෙයක්මයි කතා කරන්නේ. හරියට නිකන් නිධානයක් මතු කරලා පෙන්වනවා වගේ ඒ තරම්ම වටිනා දෙයක් තමයි කතා කරන්නේ. එතකොට අහන කෙනාට ඒ කතාවෙන් වැඩක්මයි වෙන්නේ. අවැඩක් වෙන්නේ නැහැ. කරන කතාව බොහොම වටිනා දෙයක් ගැන කරන කතාවක්. ඒ වගේමයි එපමණක් නෙමෙයි කාලවාදී. ඒක කාලය දැනගෙනයි කරන්නේ. නිකන් තේරුම්වත් නැති කතාවක් එපා නොසුදුසු කාලයකදී කරන්නේ. ඒ වගේමයි අර්ථයක් තියෙන දෙයක් වුණත් නොසුදුසු කාලයේදී කරන්නේ නැහැ. කාලය දැනගෙන තමයි කතාව කරන්නේ. අත්ථවාදී අර්ථවත් දෙයක් තමයි කතා කරන්නේ. ධම්මවාදී ධර්මයට අනුකූල දෙයක් කතා කරන්නේ. විනයවාදී මේ භාගතුන් වහන්සේ පෙන්වන ධර්ම විනයට අනුකූල දෙයක් තමයි කතා කරන්නේ. නිධානවතින් වාචම් භාසිතා හෝති. හරියට නිධානයක් පෙන්වනවා වගේ ඒ තරම් වටිනා වචනයක් තමයි කතා කරන්නේ. කාලේන සාපදේශං පරියන්තවතින් අත් සංහිතං. බොහොම අර්ථ සංහිත වූ අර්ථවත් වූ දෙයක් පෙන්ලා දෙනවා හැම දෙනා කෙරෙම ඉතරාන්දමකින් අනුකම්පාවකින්. එතකොට අනිත් අයගේත් යහපත පිණිස. එතකොට අපිට මේ කොටසදී අපි දන්න දේවල් ටිකක් තමයි අත්‍තරම කතා කරුනේ. ආජීව අෂ්ටමක සීලය ඒක තව වර්ධනය කළා. තවත් එහාට කියනවා නම් අපි සාමාන්‍යයෙන් අද දන්න අටසිල් ඊට කිට්ටු වෙන දහමක් තමයි ඇත්තටම අද මේ සීලේ කොටසදී බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉදිරිපත් කරන්නේ. එතකොට තේරෙනවා ඒ බඳු සීලයක් කොයිතරම්නම් අර රළු ප්‍රතිපදාවක් වෙනුවට සූක්ෂම ප්‍රතිපදාවකට අපිව යොමු කරනවාද කියලා. කොයිතරම්නම් තනි තනි වශයෙන් තමන් යහපත් පුද්ගලයෙක් සත්පුරුෂයෙක් බවට පත් වෙනවාද. ඒ වගේමයි තමන්ගෙන් කිසිම හානියක් අනුන්ට නොවි කිසිම හානියක් සමාජයට නොවි කොයිතරම්නම් සමාජය සුරක්ෂිත කරන නිවැරදි ප්‍රතිපදාවක් වෙතට කෙනෙක් නැඹුරු වෙනවද කියලා මේ බඳු සීලයක් ආරක්ෂා කිරීම තුළින් මේ බඳු ප්‍රතිපදාවට නැඹුරු වෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අතරම භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් සඳහන් වෙන තව සීලේ කොටසක් ඉදිරිපත් වෙනවා. බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති. දැන් මේ පැලවෙන දේවල් විනාශ කරන්නේ නැතිව ඒවා ආරක්ෂා කරන ප්‍රතිපදාව ගැන ඊට පස්සේ සඳහන් වෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් කියන්න පුළුවන් මේ පරිසරයට කොයිතරම් හිතවාදී ආකල්පයක්ද එබඳු තැනැත්තෙක්, එබඳු භික්ෂුන් වහන්සේ නමක්, එබඳු පැවිද්දෙක් ගත කරන්නේ. අඳුතරමින් මේ ඇටයක්වත් විනාශ කරන්නේ නැහැ. පැලවෙන්න තියෙන දණ්ඩක්වත් විනාශ කරන්නේ නැහැ. එබඳු පරිසර හිතකාමී ප්‍රතිපදාවක් තමයි ඒ තැනැත්තා අනුගමනය කරන්නේ. ඒ වගේමයි ඒකපත්තිකෝ හෝති රත්තුපරතෝ පටිවරතෝ විකාල භෝජන. විකාල භෝජනයෙන් අයත් වෙනවා. එයා මේ හැම කිසිම ආහාර අනුභව කරන්න වළඳන්න යන්නේ නැහැ. ඒ බොහෝ විට එක වේලක් වළඳනවා. එහෙම නැත්නම් උදේ සහ විකාලයට කලින් ආහාරය ගන්නවා. රාත්‍රී ආහාරයෙන් විකාලයේදී ආහාර ගැනීමෙන් වැළකීලා කටයුතු කරනවා. නච්චගීත වාද්‍ය විසුද දසන පටිවිරතෝ හෝති. දැන් මේ ඇස්කන්න ආසාදිය පිනවන ඒ සාමාන්‍ය මිනිස්යෝ අනුගමනය කරන බලන්න උත්සාහවත් වෙන ඒ බඳු නැටුම් ගැයුම් වැයුම් ඒ උසුරු විසුරු දේවල් ඒ සියල්ල බැහැර කළා. ඒ බොහොම ධර්මානුකූල ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච ගතියක්, හික්මිච්ච ගතියක් දැන් ටික ටික පෙන්නුම් කරනවා. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා පටිවිදතෝ හෝති. දැන් දසසීල් සමාදන් වෙන, අටසීල් සමාදන් වෙන පින්වතුන් මේවා ගැන දන්නවා. එතකොට මේ මල් ගන්ධ විලෝම් පළඳමින් ඇසුරු කරමින් ඒ කය සරසන දේවල් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. උච්චාසයන මහාසයනා පටිවිදතෝ හෝති. එතකොට අර ධර්ම ගෞරවයට යම්කිසි හානියක් සිද්ධ වෙන, ඒ වගේමයි සීලයට නෙමෙන්න තමන් තුල අනවශ්‍ය මාන්නයක් ඇති කරන එබඳු උස්සසුන් මහා අසුන් පරිහරණයෙන් ඈත් වෙලා බොහොම නිහතමානීව තමන්ගේ ජීවිතය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ජාතරූප රජිත පටිග්ගහන පටිවිදතෝ හෝති. මේ මුදල් හදල් පරිහරණයෙන් ඈත් වෙලා ඒ දසසීල් ගත්ත අවස්ථාවේදී සාමණේර දසසීලේදී භික්ෂුන් වහන්සේලා වශයෙන් ප්‍රාතිමෝක්ෂ සීලේදී එතකොට ඒ විදිහට අර මුදල් හදල් ගනුගන්නු කරන්නේ නැතිව ඒ රන්දුදී මුතුමැණික් එක්ක ගනුදෙනු කරන්නේ නැතිව ඒ සීලය ආරක්ෂා කරනවා. ඊට තව තව දේවල් මේ සූත්‍රයේ තව සඳහන් වෙනවා. ඒ කියන්නේ තව සූක්ෂම විදිහට. දැන් අනවශ්‍ය විදිහේ සත්තු පිළිගන්නේ කුකුල්ලෝ හරක්කු හරක් ඌරෝ වගේ මේ සත්තු පිළිගන්න යන්නේ නැහැ. ඊට පස්සේ දැසි දසුන් පිළිගන්න යන්නේ නැහැ. ඊළඟට දූත මෙහෙවර එක එක අයගේ පණිවිඩ තව තව අයට ගෙනියන්න එහෙම මේ දේවල් කරන්න යන්නෙත් නැහැ. ඊට පස්සේ මොකක් හරි පණතක් ගෙනියන්න පණිවිඩයක් අරන් යන්න අන්නේ වගේ දේවල් කටයුතු වල නිරත වෙන්නෙත් නැහැ. මොකක්වත් වෙළඳාම් හෙළඳාම් ඒවා කරන්න යන්නෙත් නැහැ. කිරුම් මිනුම් කටයුතු වලින් අනිත් රවටන කටයුතු වලින් ඒවා කරන්න යන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ තව තව සූක්ෂම පැති ඔස්සේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරනවා. කිසිම කෛරාටිකකමක් කපටිකමක් කරන්න බැරි විදිහට ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සීලයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ ගැඹුරු ප්‍රඥාමුල් කරගත්ත ප්‍රතිපදාවකට එන්න කලින් එක්තරා අන්දමකින් බොහොම සත්පුරුෂ භූමියක මේ තරත්තාව හික්මවනවා. එකපාරටම වගේ මේ දාර්ශනික පදනමකට එන්න කලින් මේ ගොරෝසු ඒ උපක්ලේශයන් අයින් කිරීම සඳහා බරපතල වැරදි වලින් නිදහස් කිරීම සඳහා මෙන්න මේ බඳු ශික්ෂාකාමී ප්‍රතිපදාවකට ඒ භික්ෂුන් වහන්සේව ඒ සාමණේර ස්වාමීන් වහන්සේව අවතීර්ණ කිරීමක්, ඒකට අනුගත කිරීමක්, ඒ තුළ හික්මවීමක්, ඊට සරලන ජීවිතයකට පොඩ පොඩ හුරු කිරීමක් තමයි මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද මේ ගිහිව හිටපු තැනැත්තෙක් තමයි දැන් මේ මහාන වෙන්නේ. සමහර විට ගිහි කාලෙදී බොහොම ඡණ්ඩ පරුෂ විදිහට කටයුතු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මහාන වුණාට පස්සේ, පැවිදුණාට පස්සේ ඒ සියලු දේවල් ක්‍රමානුකූලව බැහැර වෙන්න දීලා, ඒවා අතහැරෙන්න දීලා දැන් ඔන්න සාසනයක නැවත ඉපදිලා අලුතෙන් ඉපදිච්ච දරුවෙක් වගේ පොඩ පොඩ ටික ටික හික්මවනවා මේ ගැඹුරු ප්‍රතිපදාවකට ඉදිරියේදී සූදානම් කිරීමක් වශයෙන්. ඊට පස්සේ මේ විදිහට චූල සීලය කියන මෙන්න මේ කොටස බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. මොකද මේ සීලයේ ඒ තියෙන විවිධ පැති, විශේෂයෙන්ම පැවිද්දෙකුට තියෙන ඒ පුළුල් වෙච්ච සීලයක්, හැම පැත්තෙම ආරක්ෂා කරන ගතියක්, කෙලස් ඇති වෙන්න තියෙන හැකියාව සෑහෙන දුරට වළක්වන ගතියක්, යාගේ හිත දියුණු කරන්න සුදුසු පරිසරය මේ සීලයෙන් සකස් කරලා තියෙන ගතියක් හොඳට. එතකොට මේ ගැඹුරට මේ සූත්‍රය තුල මේ සීලය විස්තර කිරීමේදී දැක ගන්න ලැබෙනවා. ඊට පස්සේ මජ්ක්‍ධිම සීලය පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඇතැම් මහණ බමුණන් මේ බොහොම ශ්‍රද්ධාවන්ත ඒ දායක දායිකාවන් දීපු දේවල් පරිහරණය කරමින් අපිතුමු දානේ වළඳමින් හැබැයි කරන්නේ ටිකක් නොකටයුතුකම්, ගැළපෙන දේවල් නෙමෙයි කරන්නේ. ඉතින් ඒ අය සමහරලාවට මේ අනවශ්‍ය වැරදි සහගත දෝෂ සහගත දේවල් මේ කරනවා. හැබැයි වළඳන්නේ මේ අනිත් අයගෙන්, අනිත් අය දීපු දේවල් වළඳලා. අනිත් මේ බොහොම ශ්‍රද්ධාවෙන් හරි හම්බ කරපු දෙයක්, දාඩිය මහන්සියෙන් හරි හම්බ කරපු දෙයක් තමයි ගෙනල්ලා පූජ කරන්නේ. හැබැයි ඒක වළඳන ශ්‍රමණ බ්‍රාහ්මණයින් කරන්නේ හැබැයි බොහොම නොහොමිනා දේවල්. ඉතින් ඒ ගැන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකින් එක කීපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඇතැම් කෙනෙක් මේ සංගීත භාණ්ඩ පරිහරණය කරමින් එබඳු කතන් මේ දේවල් වල නිරත වෙනවා. ඇතැම් කෙනෙක් එක එක බෙර ආදිය මේ වාදනය කරමින් කටයුතු කරනවා. ඇතැම් කෙනෙක් විවිධ ක්‍රීඩාවන් කරනවා. සමහර කෙනෙක් මේ සතුන් උපයෝගී කරගෙන විවිධාකාර ක්‍රීඩාවන් කරනවා. ඊට පස්සේ එක එක මේ රැඟුම් ඉදිරිපත් කරමින් කටයුතු කරනවා. සමහරලාට සත්තුන් අතර පොරබැදීම් වගේ දේවල් කරනවා. විවිධ මල්ලව පොරවාදී ඒ කටයුතු වල බලන්න දකින්න යනවා. ඒ වගේ දේවල්, එහෙම නැත්නම් හමුදාවක දෙන බලගැන්වීම්, නැත්නම් ඒගොල්ලන්ගේ සේනා සංවිධානයන් ඒවා බලන්න යනවා. ඔන්න ඒ වගේ තියෙන දේවල් ඔක්කොම අයින් කළා. ඒවෙන් ඉවත් වෙලා මේ තැනත්තා මේ භික්ෂුන් වහන්සේ කටයුතු කරනවා. ඊට පස්සේ තවත් ප්‍රත්‍යක් දේශනා කරනවා. ඒ කාලේ තිබිච්ච විවිධ ක්‍රීඩාවන් රාශියක් මෙතන පේලියට ඉදිරිපත් වෙලා තියෙනවා. එක එක ක්‍රීඩා, අද කාලේ හැටියට දේවල් ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් එදා පැවති එක්තරා අන්දමකින් ඒ ගැමි සමාජයක, නැත්තම් සබාධමත් එක්ක හිටපු සමාජයක තියෙන විවිධ ක්‍රීඩාවන් රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා, මතක් කරලා තියෙනවා. ඉතින් ඒ බඳු සියලු ක්‍රීඩාවන්ගෙන් ඉවත් වෙලා ඒ වගේමයි විශේෂයෙන්ම තමන්ව ප්‍රමාදයට වැටෙන ඒ තමන්ගේ සිහිය විකල් වෙන එහෙම නැත්නම් අනුන්ව මේ අනුන්ව මොකක්ද ඒකට කියන්නේ අනුන්ව විඩාවකටපත් වෙන අනුන්ව උසුළු උසුළු මට්ටමකටපත් කරමින් කරන ක්‍රීඩාවන් ඒ අයගේ අපිටම වාකරි දෙයක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව උපයෝගී කරගෙන කරන ක්‍රීඩාවන් මේ වගේ විවිධාකාර අන්දමින් දූ කෙලි ආදී දේවල් ඉතින් මේ බඳු සියල්ල ඉවත් කරලා බොහොම පිරිසුදු ජීවිතයක් ගත කරන්න මේ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ දැන් තව තව මේ මජ්ක්‍ධිම සීලය විස්තර කරන කොටස් වලට බුදුරජාන් වහන්සේ අපිව මේ යොමු කළා තියෙනවා. අපි බලමු ඉදිරියෙන්දී තව ටිකක් ඉතින් මේවා ගැන විස්තර කරන්න. ඉතින් මම හිතනවා චූල සීලය, මජ්ක්‍ධිම සීලය, මහා සීලය කියලා මේ ඉදිරිපත් වෙන කොටස් විශේෂයෙන්ම සීලය හා සම්බන්ධයි, විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හා සම්බන්ධයි, පැවිදි සීලය හා සම්බන්ධයි. ඉතින් අපි සූත්‍රයේ පරිපූර්ණත්වයේ පිණිස ඒවා ගැන ටිකක් අවධානය යොමු කරමු. මම හිතනවා අදට මේ සීලය සම්බන්ධයෙන් අපි කරපු කතා ප්‍රමාණවත් කියලා. ඉතින් මේ බඳු සීලයක වටිනාකම වැදගත් වෙන්නේ අපි කතරම් භාවනා කරත්, කතරම් සමාධියක් දිනු කරන්න උත්සාහත් උනත් මේ සීලේ කොටස හොඳට සකස් වෙලා නැත්නම්, ඒ සීලයෙන් අනුග්‍රහය ලැබෙන්නේ නැත්නම් අපි මානසිකව දිනු කරන දේවල් පවත්ව ගන්න හැකියාවක් නැහැ. දැන් කලාවට පිට රටවල් වලින් එන පිරිස් එහෙම සීලය ගැන ඒ තරම්ම තැකීමක් නැහැ, එකපාරටම භාවනාවට බහිනවා. හැබැයි මේ භාවනා කරද්දී අපි සීලය ගැන වග කියන්නේ නැත්නම්, සීලයට අවධානය යොමු කරන්නේ නැත්නම් එතනදී අර භවනාව තුළින් දිනු කරන්න හදන ඒ කුසල ධර්මයන් හිතේ රඳා පවතින්නේ නැහැ. එහෙම ඉක්මනටම හිතින් හේදිලා යනවා, ඉවත් වෙලා යනවා. මොකද අපි හිතේ දිනු කරන යම් කුසලතාවයක්, ගුණයක්, ශක්තියක් හිතේ තවදුරටත් බලපවත්ව ගන්න නම්, හිත තුල ආරක්ෂා කරගන්න නම් ඊට සරිලන ජීවිකාවක්, ඊට සරිලන ප්‍රතිපදාවක් අපි තුල පැවැත්වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට සීලයක්, සීලේක වටිනාකමක් පෙන්වුම් කරන්නේ. එහෙම නැතුව අපි මේ එකපාරටම ප්‍රඥා ශික්ෂාවකට උත්සාහවත් වුණොත්, සමාධි ශික්ෂාවකට උත්සාහවත් වුණොත්, ඒක ප්‍රතිඵල කතරම් උත්සාහයෙන් අපි පවත්වන්න උත්සාහවත් වුණත් අපේ සීලේ දුර්වලකම් තියෙනවනම් එතකොට හරි අමාරුයි ඒවා පවත්වන්න. ඒ නිසා මේ සීලේ තියෙන වටිනාකම අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. කලනුත් පතක් කළා වගේ යම්සි කෙනෙක් නිවැරදි සීලයක් ආරක්ෂා කරනවා නම් එයාට ඒ තුලින් සතුටක් එන්න, තෘප්තිමත් බවක් ඇති වෙන්න, තමන් ගැන අහිංසක ප්‍රමෝදයක් පහළ වෙන්න ඒක හේතු වෙනවා. ඒ වගේමයි තමන්ගේ අතින් මේ වැරදි සිද්ධ වුණේ නැහැ නේද කියලා අතීතයට සාපේක්ෂව දැන් මම බොහොම සිල්වත් සත්පුරුෂ ජීවිතයක් ගත කරනවා නේද කියලා තමන් ගැන බොහොම ප්‍රසාදයක් ඒ හිතේ ඇති වෙනවා. මේ තමන් ගැන ඇති වෙන ප්‍රසාදය, සතුට, අනවජ්‍ය සුඛය ඇත්තටම ගැඹුරු ප්‍රතිපදාවකට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මොකද එහෙම නැත්තම් අපේ හිත අපිට චෝදනා කරනවා නම්, හැම තිස්සෙම නිකන් තමන්ව හෙලා දකිනවා නම්, මේ වැඩේට සුදුසු නැහැ කියලා නිකන් කියනවා නම්, ඒතකොට හරි අමාරුයි ගැඹුරට යන්න. හැබැයි ඒ වෙනුවට තමන්ට පෙන්ලා දෙනවා නම් ඉස්සර හිටියට වඩා දැන් හරිම සත්පුරුෂ ගුණයක පිහිටලා තියෙනවා, ඉස්සරට වඩා සිල්වත් වෙලා තියෙනවා. පුංචි දෙයක් වුණත්, පුංචි නරකක් වුණත්, නැත්නම් පුංචි වැරද්දක් වුණත් කරන්නේ නැතිව පිරිසුදුව ඉන්න උත්සාහත් වීමේ අවංක චේතනාවක් තියෙනවා කියලා අන්න ඒ වගේ තමන් ගැන තමන්ට හැඟෙනවා නම්, තමන් ගැන බොහොම ප්‍රසාද ජනක හැඟීමක් තමන්ට පහළ වෙනවා නම්, අන්න ඒ හිතේ පහළ වෙන ප්‍රසාද ජනක හැඟීම, ඒ පුංචි ප්‍රමෝදය ටික ටික වර්ධනය වෙලා සමහර විට බොහොම පිනා යන ගතියක්, තමන්ව පිනා යන ගතියක්, කය පිනා යන, සිත පිනා යන ගතියක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා ඇතැම් භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වෙනවා අට කතාවල, ඇතැම් වෙලාවට උන්වහන්සේලා අනුස්මරණය කරනවා, සිහි කරනවා තමන්ගේ සීලය. සමහර වෙලාවට මේ උපසම්පදා මාලකයේ ඉඳලා මේ වෙන තාක් කිසිම වැරද්දක් නොවෙන්න පුදුම විදිහට සිල්වත්ව කටයුතු කරා කියලා මතක් වෙනකොට උන්වහන්සේලා පුදුම විදිහේ සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් භුක්ති විඳ ආකාරය ඇතැම් අට කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහත් වෙමු ශක්තිපමණින් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ඒ සීලය අපේ ජීවිතයටත් එකතු කරගෙන එබන්තු සිල්වත් වූ ජීවිතයකින් සමාධියට යම් සිරුකුලක්, ප්‍රඥාවට යම් සිරුකුලක් ඇති කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම්, ඒ වගේම තමන්ගේ වඩන කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම්, ඒ සඳහා අවස්ථාව ගන්න කියලා දැන් මතක් කරනවා.
ස්වාමීන් වහන්ස අවසරයි.
ඔව්
ස්වාමීන් වහන්ස, මගේ සක්මන් භාවනාව ගැන වහන්සේට ඉදිරිපත් කරන්නේ.
ඔව්
මම සක්මන් භාවනාව පැයක් පමණ කරනවා.
ඔව්
මම දකුණ කියලා බලනවා, දමිනී කරනවා, ඊට පස්සේ ඔසවනවා, තබනවා, ඒක කරගෙන යනවා. එහෙම සක්මන් භාවනාව පැයක් පමණ කරලා ආනාපාන සතියේ වාඩි වුණාම ඉස්සර ආනාපාන සතිය කරනකොට හුස්ම රැල්ල පේන්නුනා, දැන් පේන්නේ
නැහැ. හ්ම්. එතකොට කොහෙද? එතකොට දැන් අරමුණු වෙන්නේ කොහමද? මොකද්ද අරමුණු වෙන්නේ මේ මොහොතේදී?
අරමුණ පාදේ ස්පර්ශයේ ස්වාමීන්
වහන්සේ. හරි. එතකොට පාදේ ස්පර්ශයේ අරමුණු වෙනකොට ආනාපානෙ පේන්නේ නැහැ කියලාද කියන්නේ?
නැහැ, නැහැ ස්වාමීන් වහන්සේ. සමාවෙන්න ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලා මම කරගෙන යන්නේ පාදයේ ස්පර්ශය බලාගෙන යනවා.
ඔව්.
පාදයේ ඊට පස්සේ පාදයේ ස්පර්ශය, ඊට පස්සේ පාදයේ වෙනස්කම් දිහා බලනවා. වේදනාවන් එනවා යනවත් බලනවා. ඇති වෙනවා නැති වෙනවා බලනවා.
ඔව්.
ඒ බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔසවනකොට, තබනකොට එතන තියෙන එසවීම ගැන බලනවා, තියෙන පැවීම ගැන බලනවා ස්වාමීන් වහන්සේ.
හරි.
පස්සේ එතන ඇති වෙන සීතල ගතිය, උණුසුම් ගතිය දිහා බලනවා.
හරි.
එතකොට අදද ගතිය, සැහැල්ලු ගතිය ඒ දිහා බලනවා.
හරි හරි. ඒ ටික හොඳයි.
එහෙම බලන්න.
ඒ ටික හොඳයි. ඒක කිසි වැරදක් නැහැ. මේ වගේ අපි අර පොඩ පොඩ ගැඹුරට හිත යොදන්න යොදන්න වැඩි වැඩියෙන් විස්තර දකින්න දකින්න තමයි අපේ සම්පජඤ්ඤය දිනුලා එන්නේ. ඒ කියන්නේ සතියට අමතරව දැන් අපි දෙයක් දිහා විමසලා බලන්න උත්සාහත් වෙනවා. එතකොට සම්පජඤ්ඤය නැත්තම් ධම්මවිචය පොඩ පොඩ වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔය කරන විදිය හොඳයි.
ඉල්පස්සේ ස්වාමීන් වහන්සේ මම මේ ඉස්සර ආනාපාන සතිය කරලා
මම
දෙයක් තාම මට හුස්ම රැල්ල පිළිෙන්නේ නැහැ. ඒ නිසා සමහර කාලේ දුර ඉරියව්ව දිහා බලාගෙන
ඉන්නවා. හරි. එතකොට මොනහරි තව එතකොට ඉරියව්වට අවධානය යොමු කරාම ඉරියව්වේ මොනවද දැනෙන්නේ?
ඉරියව්වේ ස්වාමීන් වහන්සේ මේ ඉස්සර දේශනා කළ තියෙන භාගෙන සවන් දීලා තියෙන නිසා මම අහක් බලනවා.
ඔව්.
හිසේ සිට දක්වා පාදයේ සිට ඉඳගෙන ඉන්නකොට කොහෙද ස්පර්ශ වෙන්නේ කියලා.
ඔව්.
ඒ ශරීර
ශරීරයේ දැනෙන දේවල් වලට හොඳයි. ඒ කියන්නේ සමස්තයක් වශයෙන් මුළු සිරුරම දැනගන්නත් පුළුවන්. විටින් විට ඊට වමතරව බලන්න දැන් තැන් තැන් වල මොනවද දැනෙන්නේ. අපි හිතමු දැන් එක අතක් මත එක අතක් තියෙනවා. එතකොට ඒ එක අතක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් ඒ අත් දෙක අතර උණුසුමක් දැනෙනවා. නැත්නම් වෙලාවට අපේ කයේ අපි ඇඳගෙන ඉන්න දේවල් අපේ ඇඳුම් නිකන් දැවටිලා තියෙනවා, හිර වෙලා තියෙනවා. ඒ තැන් වල දැනීම් තියෙනවා. එහෙම නැත්නම් එක පාදයක ස්පර්ශ වෙනවා. එතන යම්සි ගැටීමක්, දැනීමක්, තදවීමක්, උණුසුමක් දැනෙනවා. ඔය වගේ මේ අර කය වෙතට ඉරියව්වට යොදන අවධානය දැන් ටිකක් ඒ සූක්ෂම වශයෙන් උත් යොදන්න. දැන් තැන් වල ටිකක් අර සාමාන්‍ය මධ්‍යස්ථ දැනීමට අමතරව ටිකක් තීව්‍රව දැනෙන තැන් තියෙනවානේ. දැන් මම විස්තර කරා වගේ. අන්න ඒවට නැවත නැවත අවධානය යොමු කරන්න. එතකොට ඒ කියන්නේ මුලදී ඒ තරම් ලොකුවට යමක් දැනෙන එකක් නැහැ. නිකන් දැන් එක අතක් මත එක අතක් තියන් ඉන්නවා කියලා කිව්වහම එතෙන්ට අපි අවධානය යොමු කළාට ඒකේ ලොකු ඉතින් මහා දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි මේක නැවත නැවත කරන්න කරන්න අපේ හිතේ සම්පජඤ්ඤය වැඩෙන්න වැඩෙන්න, සතිය තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න මේ අත්දැකීම තව ටිකක් විස්තර සහිතව පේන්න ගන්නවා. ඒතර මේ අත්දැකීම ලිහෙන්න ගන්නවා. මේ අත්දැකීමේ සියලු විස්තර පේන්න ගන්නවා. එතන තමයි ගැඹුරකට යන්නේ. එතකොට අපිට තේරෙනවා මේ ඒ සරල අත්දැකීමක් විනිවිද යන්න එතන තියෙන ධාතු ලක්ෂණ හොඳට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් ඒ මනසට ඇති වෙනවා. ඒ නිසා ඒක ටික ටික වේවි. ඒ නිසා අපිට කලබල වුණා කියලා මේවා දිනු වෙන්නේ නැහැ. නැවත නැවත ඒ මම ඔය කිව්වා වගේ උදාහරණ වලට ඒ බඳු තැන් වලට අවධානය යොමු කරමින් එතන මොකද්ද වෙන්නේ කියලා පුංචි කුතුහලයෙන් බලන්න. මෙතන තව තව විස්තර තියෙනවලු මට නම් තාම තේරෙන්නේ නැහැ. හැබැයි මම බලන්න ඕනේ. මම තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න මම උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා අර ඒ තැන් වලට හොඳට අවධානය යොමු කරමින් එතන මොකද්ද වෙන්නේ කියලා පුංචි කුතුහලයෙන් ඒක විමසලා බලන්න. සොයලා බලන්න. එතකොට තව තව ඒක විස්තර පේන්න ගන්නවා. මේ ආනාපානය නැති වුණා කියලා දැන් එච්චර ප්‍රශ්නයක් නැහැ. පටන් ගන්න ආනාපානෙට පොඩ්ඩක් හිත තියලා ආනාපානේ ලොකුවට දැනෙන්නේ නැත්නම් කමක් නැහැ. අපි කයට අවධානය යොමු කරනවා. කයේ මොනවද දැනෙන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලනවා.
එහෙමයි ස්වාමීනා.
හරි.
සමීරිස දේශනාවලදී කියලා ඊට පස්සේ දවසේ කටයුතු වලදීත් සක්‍රිය වෙන්න කියලා. දැන් මම ස්වාමීනාන්සේ කිව්වා බ්‍රෂ් කරනකොට වගේ බලන්න කියලා. පළවෙනි පටන් ගන්නකොට දැන් ඒ වගේ දේවල් වලදී මම පටන් ගත්තාම දැනට වෙලා තියෙන්නේ මුල මතක් මුල තියෙනවා පටන් ගැනීම දන්නවා අවසානය දන්නවා තුනක් වෙලාවට මැද හරියේදී සතිය නැතුල යනවා
හරි
අනුභව කරන වෙලාවෙදි එහෙමයි සමහර වෙලාවට මුලදී මැද අග සමහර තැන්වලදී අහු වෙනවා සමහර තැන්වලදී අහු වෙන්නේ නැහැ
හරි ඒකමක් නැහැ ඕක දිගට යනකොට ඔය අඩුතැන් පිරවේවි දැන් අපිට එක පාටම මුළු සිද්ධියම සතියට හසු කරගන්න අමාරුයි. හැබැයි අපි පොඩ පොඩ තනින් තන අපිට දැන් තේරෙනවා. ඒ කියන්නේ ටිකක් උච්ච ස්ථානවල අපිට හොඳට දැන් දැනෙන්න ගන්නවා. අපි පොඩ පොඩ සතිය වර්ධනය වෙන වර්ධනය වෙන මුළු සංසිද්ධියම සිහියෙන් කරන්න පුළුවන් තැනටපත් වෙනවා. ඉතින් ඒක ක්‍රමානුකූලව වේවි. ඔය දරන උත්සාහය හොඳයි. ඒ වගේ තෝරගන්න යම් යම් සිද්ධීන් කීපයක් නැත්නම් කටයුතු කීපයක් ඒ කටයුත්තේ සතිය පිහිටවන්න උත්සාහන්ත වෙන්න. එතකොට ඒ කටයුත්තේ තියෙන ඇතැම් තැන් මේ තමයි දැනෙන්නේ එක පාටම. මුළු එකම දැනෙන්නේ නැහැ. අතරමඟ ඉතින් හිත ආයෙත් නිකන් එහෙ මෙහෙ යනවා. ආයෙත් නිකන් අසතිමත් වෙනවා. හැබැයි කාලයක් යනකොට මේ අසතිමත් වෙච්ච කාල පරිච්ඡේදය අඩු වෙලා සතිමත් වෙච්ච කාල පරිච්ඡේදය වැඩි වෙලා අඛණ්ඩ සතියක් ටික ටික හැදෙන්න ගන්නවා. ඒ නිසා මේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. යන විදිය හොඳයි. ටිකට කරගෙන යන්න.
ස්වාමීන් වහන්සේගේ අගහරුවාද සංකල්පයේ සහ යථාර්ථයේ දේශනාව මම සවන් දෙනවා. එතකොට සංකල්පය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ මම කළු ස්වාමීන් වහන්සේ දේශනා කරා විතක්කය ප්‍රපංචයක් වෙලා ඒක අකුසලයක් බවට හැරෙන්නේ ඒ විතක්කය ගිහිල්ලා කත් එක්කලා හරි කතා කරොත් කියලා. මම
ඒක තේරුම් ගන්න තියෙනක නිමරදී දෙසම නැහැ. එහෙම කියනවට වඩා කාගෙන්කත් කතා කිරීමටත් වඩා ඔතන වෙන්නේ ඒ කියන්නේ දැන් අපි විතර්ක පහල කරගෙන ඒවට අපි ඇලිලා ඒවතුළට රිංගාගෙන ඊට පස්සේ ඒකම වර්ධනය කරනවා කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් ප්‍රපංච දක්වා. එතකොට අන්න කුසල් හෝ අකුසල් පහල වෙන්න පුළුවන්. එතන අපි චේතනාපූර්වක කරන යමක් තියෙනවා. විතර්ක කිරීමේදී අපි චේතනාපූර්වක එතනට මැදිහත් වෙනවා. අපි අත දානවා. ඊට පස්සේ ඒක වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ අපි ඒකට බැඳෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකට අපි ඇලෙන්න ගන්නවා. එතන ඒ තදින් ඇලීම බැඳීම ගැටීම හරහා තමයි ඊට පස්සේ අකුසල හෝ කුසල මේ කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ. ඒක තවත් කෙනෙක්ගේ කීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ තමා තුළම අපි කල්පනා කර කර කල්පනා කර කර ඉඳීම තුළ කුසල් හෝ අකුසල් රැස් වෙන්න පුළුවන්. එහෙමයි
සෝමනා.
ඔව්. ඔව්.
සිතේවන් සරණයි.
හොඳයි හොඳයි. දේවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව සමත්තා ලක්මිනි ඉදිරිපත් කරන්න පුළුවන්.
දේවන් සරණේ ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් ස්වාමීන් වහන්සේ මම මේ ගිය සුමානේ ඔබ වහන්සේ පිටපත් කරා මට ආපු ගැටලුවක් අර මම උපේක්ෂාවෙන් සිටිනකොට මේ ටිකක් අර ටිකක් ගොඩක් වෙන අර අපහසුතාවය දැනෙච්ච එකක් ඔබ වහන්සේගෙන් මම උපදෙස් ලබා ගත්තා. මම ඒ ආකාරයෙන් මේ විදිහටම පිළිපැද්දා. මේ ස්වාමීන් වහන්සේ මේ මට ඊට පස්සේ ඒ අපස්සාවේ ආවහම මම හිතුවා මේ මට හිතුණ එක පාටම මේ මගේ හිත කොහේ හරි හේත් වෙලා කියලා. එතෙන් මම ඒක බැලුවා. බැලුවම මම ඒක දකින්නවත් එක්කම අර අපහස්තාවේ හිමින් හිමින් නැති වෙලා ගියා. අර දිය වෙලා නැති. ඊට පස්සේ මේ දැන් ඔහුම යද්දී ඊට පස්සේ මට ඒ අපහස්තාවයක් වගේ එකක් නිකන් යාන්තම් එද්දිම මම අරකට අර හේත් වෙලාද කියලා බලනවා. එතකොට ඒක නැති යනවා. ඊට පස්සේ දැන් තව තව ඔහම ඔහම යද්දී ඊට පස්සේ දැන් මට අපහසුතාවයක් එන්නේ නැහැ. අර නිකන් මට ඒක ඒ වුණාට මගේ හිත කොහේ හරි හේත් වෙන්නේ යනවා නම් මට ඒක දැනෙනවා.
හරි.
මේ මට ඒක හිතෙනවා මේ හිතේ ඉන්න හේත් වෙන්නේ යනවා කියලා. ඒකට මම හිත අපු මැදට ගන්නවා.
හරි.
මේ සාමාන්‍යයෙන් මම දැන් ඉන්නේ ප්‍රේක්ෂාලෙන් එක්කම සමාහිත හිත දිගටම තියෙනවා.
හරි.
මේ හැම පහසුවක් තියෙනවා. මට මේ මුලදීම සියුම් සතුටක් දැනෙනවා. සාමාන්‍යයෙන් මම මේ සතුටක් දැක්කා. මේ සාමාන්‍යයෙන් ඊට පස්සේ දැන් සතුට වෙන්නේ නැහැ. දැන් මට ඒක පුරුදු වෙනවා. ඒක හින්දා දිගටම ඒ විදිහටම ඉඳන් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් මේකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාව කියන සාමාන්‍යයෙන් මැද
ඔව් මැද
ඇත්තකට එකාන්තයකට
යන්නේ නැතිව ඔව් මැදත් ඇලෙන්නේ නැතුව යන්නත් ඕනේ ඉතින් ඒ කියන්නේ දැන් උතෙන්දී
මැදත් ඇලෙන්නේ නැතුව ඔව් ඒක සතුටු වුණා කියුණා
නෑ එහෙම නැතිව දෙයක් නෑ මේක ඒතර ඔව් සතුටු වුණා කියන එක ඉතින් එච්චරම ප්‍රශ්නයක් නැහැ දැන් අර මජ්ජේ සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ යෝ උභව අන්තේ විදිට්ඨාන මජ්ජේ මන්තා නලිප්පති එතකොට මේ අන්ත දෙකක් දැනගන්නවා මැද ඇලෙන්නේත් නැහැ මැද තමයි යන්න තියෙන්නේ. හැබැයි මැදත් ඇලි වැලි වාසයක් නැහැ. මැද අනුගමනය කරමින් යනවා. ඉතින් එතකොට දෙපැත්ත තේරුම් අරගෙන මැදත් ඇලෙන්නේ නැතුව යන ගමනක්. ඔව්.
එහෙමයි සාමිනාස බහන්සේට බොහොම කුසල් ස්ථානයක් තියෙනවා.
හොඳයි හොඳයි.
ඊළඟ තහම් ගැටලුව පිලිසරණ ආරණ්‍යයේ සම්බන්ධ වෙනවා. ඔය ඕගලන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්න.
අපිට තාම නම් ඇහෙන්නේ නැහැ.
තේරුණා
සන්නේ හරි. දැන් ඇහෙනවා කියන්න. ඔව්. ඔක කියන්න සිග්නල් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියන්න බලන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඒත් ස්වාමීන් කොට ඉතනවා. ඊට පස්සේ මොහු ශරීරයම නටන අවමස් ප්‍රස් දාන තියෙනවා. ඊට පස්සේ ඒ ස්වභාවයක් නැති වෙලා යනවා ටික වෙලාවකින්. ඊට පස්සේ පාවෙන ස්වභාවය තියෙනවා. ඊට පස්සේ නිකන් අර මේ ඒ පුංචිලා යනකොට මුලින්ම නම් මට
ප්‍රශ්නේ ලියලා ඉදිරිපත් කරනවද? මේ ඒ තරම්ම පැහැදිලි නැහැ ප්‍රශ්නය. සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා. සිග්නල් වල දුර්වලතාවයක් තියෙනවා.
ලොකු බයක් ඇති වුණා. දිගට
මේ ඕගලංග ප්‍රශ්නේ පුළුවන් නම් ලියලා ඉදිරිපත් කරන්න. මොකද සිග්නල් වල දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා හරියට මේ sannivedanaya වෙන්නේ නැහැ. පුළුවන් නම් chat එකට ලියලා දාන්න ප්‍රශ්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම කැමතියි එහෙනම් වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයකට යමු වෙන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස, දෙලෙවි තන්ත්‍රියේට අවස්ථාව ලැබෙන ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
දැනට පංචශීල ප්‍රතිපදාව රකිමින් මම තවදුරටත් රකින්න පුළුවන් වගේ පුළුවන් කියලා හිතන ශිල්පද එකතු කර ගනිමින් ඒත් ඒවා රැකගන්න බැරි වෙනවා කැටේනවා. මොකද අපි රැකියාව කරද්දී සමහර වෙලාවට ඒවා අපි අකමැති වුණත් ශිල්පද කැඩිලා කඩන්නට සිදුවන අවස්ථා එනවා. එතකොට හිතනවා යම් කිසි වෙලාවකදී සීලයෙන් තවදුරටත් අධිසීලයට යන්න ඕනේ කියලා. එතකොට අපි පැවිදි වෙන්න ඕනේ කියන සිතුවිල්ල එනවා. දැන් පොඩි කාලේ නම් ඒක කෙනෙක්ට ඇති වෙන්නේ ආසාවක්නේ. නමුත් දැන් ආසාවට වැඩිය සීල් රැක ගන්න බැරි වෙන අවස්ථාවලදී පැවිදි වෙන්න පුද්ගලයා නිර්මාණය කරගන්න හිතෙද්දී ප්‍රපංචයනවනේ. දැන් අර දැන්ට සමාජයේ දකින්න දේවල් සහ ඒ ස්ථාන වලට යා මුණ දෙන්න වෙන දේවල්. එතකොට සිතම කියලා දෙනවා මේ ඒ තමන් කරපු දේවල් තමයි තමන්ට හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ තියෙන්නේ ඒවට මුණ දෙමින් පැවිදි ජීවිතයක් ගෙවනවා කියන සිතුවිලි එනවා. එතකොට මට දැනගන්න ඕනේ වෙන්නේ අවස්ථාවකදී පැවිද්ද යන දේ ගැන හිතන එක සුදුසුද නැතිනම් සුදුසුයි වගේ දැනෙනවා. ඒ තවදුරටත් මාර්ගේ වඩා එතනට ගමන් කරන්න ඕනි කියලා සිතුවිලි දෙක අතර ගෙවෙනවා. එහෙම පකරිය අනුග්‍රහයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා.
නැ මං හිතන්නේ ඉතින් ඒක තමයි. දැන් අපි ඔතෙන්දී කලබල වෙලා තීරණ ගන්නත් බෑ. ඒ කියන්නේ අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේ පහළ වෙන චේතනාව දිගට පවතින සිතුවිල්ලක්ද, බොහොම ප්‍රබලව පවතින සිතුවිල්ලක්ද, නැත්නම් මේ ඇවිල්ලා නිකන් මේ කෙටි කාලෙකින් යන සිතුවිල්ලක්ද කියලා චුට්ටක් බලන්න ඕනේ. එහෙම නැත්නම් අපි එකපාරටම කලබල වුණොත් එකපාරටම කලබල වෙලා මේක දවසක පහළ වෙච්ච සිතුවිල්ලක් ඔස්සේ ගියොත් එහෙම එතකොට ටිකක් කරදරයක වැටෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට පැවිදි වෙන්න පහළ වෙන සිතුවිල්ල මේක දිගට තියෙන දෙයක්ද, මේ මට මේක කරන්න පුළුවන්ද, නැවත නැවත මේ සිතුවිල්ල පහළ වෙනවද, එහෙම නැත්නම් දවස් දෙකකින් තුනකින් ඒක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා ආයෙත් සාමාන්‍ය පැත්තට හැරෙනවද කියලා නිකන් අපි ගැනම ටිකක් අධ්‍යයනය කරන්න ඕනේ. මම බහුල වශයෙන් මේ බඳු පැවිද්දකට ඇලුම් කරන කෙනෙක්ද, ආධ්‍යාත්මික ජීවිතයටම ප්‍රමුඛත්වය දීපු කෙනෙක්ද, ගිහි ජීවිතයක් ගත කරන්න ගිහිල්ලා එතකොට අසාර්ථක වේවිද, මට නිකන් ඒ පැත්තත් නැති මේ පැත්තත් නැති තත්වයකට පත් වෙයිද කියලා නිකන් අපි ගැනම සොයන් අධ්‍යයනික නිරත වෙලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට සමහර විට තමන්ට තේරෙනවා නම් ඔව් දිගටම මේකමයි පහළ වෙන්නේ, දිගටම මේක දැන් ඉල්ලන ගතියක් තියෙනවා, හිත තව තව ඒ පැත්තටම නැඹුරු වෙනවා, මේ සාමාන්‍ය ගෘහි ජීවිතය දැන් ප්‍රතික්ෂේප වෙනවා, ඒකෙන් දැන් සතුටු වෙන්න බැරි තත්ත්වයට පත් වෙනවා කියලා නිකන් ඒක තමන්ට බොහොම අවංකව හැඟෙනවා නම් එහෙමනම් ඉතින් කමක් නැහැ, මේ පැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ පැවිදි ජීවිතේ පැත්තට යන්න පුළුවන්. ඒක තමන්ට තේරෙනව නෑ, එහෙම දෙයක් නැහැ, මේක කරගෙන යන්න පුළුවන්, මේ අපිට භාවනාවත් කරන්න පුළුවන්, හැබැයි ගිහි ජීවිතේ මට ගත කරන්නත් පුළුවන්, ලොකුවට පැවිදි වීමේ එහෙම උවමනාවක් නැහැ කියලා තමන්ට එහෙම දැනෙනවා නම් වරදක් නැහැ, ගිහි වෙඳගෙන මේ ගමන යන්නත් පුළුවන්.
එයි ගෞරවනීය සම්නාත, දැන් මම රැකියාවක් කරන නිසා දුරින් බෝබෙලා ඉන්නේ. එතකොට මට අම්මාගේ දුරගතන ඇතුමේ මට යාව සජීවී පුද්ගලයේ ලෙස දැනෙන්නේ නැහැ කියන මම එයා කෙරෙහි අනුකම්පාවෙන් තමයි කතා කරන්නේ. සහ යාළුවන් ඉතුරු කිරීමේදී ඒක කතා කළ යුතු දේවල් ඉතාමතා කතා කරන ස්වභාවයක් තියෙනවා. ඒතකොට ප්‍රත්‍යාවේක්ෂණය කළ බැලුවොත් බොහෝ කල් සිට ඒ කියන්නේ ජීවිතයේ ඉවසමින් ඒ තර අපිට යන්න නිශ්චිතව ස්ථානයක් නැති නිසා ජීවිතය අර නිවැරදිව ගත කරන්නේ ඉතාමතා වේසන ස්වභාවයක් තියෙනවා. ඒක දැරීමට තවදුරටත් අපහසුයි වගේ ගොඩක් කාලයක් ඉවසනවා. දැන් يعني කතා කරන දේවල් يعني අපි සම්මුති ලෝකෙට ගැලපෙන්නේ දෙමෝපියෝගේ දුක සැප බලන්න ඕනේ, කතා කරන්න ඕනේ,
ඔව්
යාළුවෝ එක්ක ශිෂ්‍යයෝ එක්ක කටයුතු කරද්දී එයාලට අනුව කටයුතු කරන එක වෙහෙසක් වගේ දැනෙන නිසා මම කලින් ඉස්සලා තවදුරටත් ප්‍රවාහන්සේ විමතිමක් කරා.
හොඳයි හොඳයි, වරදක් නැහැ. තවත් ටිකක් ඉතින් විමසලා බලන්න. ඒ කියන්නේ පුළුවන් ද මේ ගිහි ජීවිතයක මේ දේ මට කරගන්න? එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මම පැවිදි වෙන්න ඕනේද කියලා එහෙම චුට්ටක් විමසලා බලන්න. ඒ වගේමයි ඕනේ නම් කෙටි කාලයකට ගිහිලත් බලන්න. ඒ කියන්නේ අපි තුමු තැනක් තෝරගන්නවා, ඒ තැනට ගිහිලා මේ තාම පැවිදි වීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. ගිහිල්ලා සතියක් දෙකක් එතන ඉඳලා බලනවා. සම්පූර්ණයෙන් එහෙම ඉන්න පුළුවන් ද? සම්පූර්ණයෙන් අපි තුමු මාධ්‍යෙන් ඉවත් වෙලා ඊට පස්සේ ඒ ගිහි කටයුතු වලින් ඉවත් වෙලා ඇහැ කන නාස ආදී පිනවීමෙන් අයින් වෙලා ඒ බන්දෝ ප්‍රතිපදාවක ඉන්න පුළුවන් ගතිය තියෙනවද කියලා එහෙම චුට්ටක් තමන් ගැනම බලන එකත් හොඳයි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් නිසරණ වනේ වුණත් පැවිදි වෙන්න එන පිරිස් එකපාරටම ඇවිල්ලා දිගට නතර වෙන එක එහෙම ඈත් ඉන්නවා කලාතුරකින්. හැබැයි හුඟක් දෙනෙක් කරන්නේ අර වගේ ඇවිල්ලා බලනවා, ටික කාලයක් ඉන්නවා, සංඝ පිරිසත් එක්ක ඉන්නවා, Tamanta එක කරන්න පුළුවන්ද කියලා බලනවා. ටික කාලයක් ඉඳලා ඔන්න ආයි යනවා. ඊට පස්සේ ඉතින් ආයි ටික කාලයක් ඉඳලා ආයිත් එනවා. ඇවිල්ලා ආයිත් තව ටිකක් පුහුණු වෙනවා. පුහුණු වෙලා කරන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් මේ වගේ අර ඒ අපි තෝරගත්ත යම්සි තැනක් තියෙනවා නම් එතෙන්ට ටිකක් ගිහිල්ලා ඉඳලා බලලා Tamanta එතෙන්ට අනුගත වෙන්න පුළුවන්ද, ඒ ප්‍රතිපදාවට අනුගත වෙන්න පුළුවන්ද කියලා පොඩක් බලන එක වඩා නුවණට හුරුයි. එතකොට ඉතින් සැක නැතිව පරිසරය ගැන දැනගෙන කරන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා.
එමයි ගෞරවණීය සම්මාත ඔබන්ස්ට බොහොම
හොඳයි. හොඳයි, තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් ඇහෙනවා.
අද ටික කප්පේ අද පස්තාර කප්පේ අද වෙන ගමතේ ඉන්නේ මේක සාකච්ඡා කරන්න ඕනේ කියලා.
ඔව්
මේ උත්පාදයේ තියෙන ආලයක මිනිස්සුත් බව ලැබීම ඉතාම දුෂ්කර දෙයක් හැටියට අපි දැනගෙන ඉන්නේ.
ඔව්
ඒක අනුව දැන් සමහර මිනිස්සු මේ රටවල තියෙන කරුණාස මේ මිනිස්සු ඇවිදින හැටස්තකිලි වගේ වතුර ටිකක් කන්නවත් පොරෙත්තම නැතුව මිනිස්සු පවටක් පොයි. නමුත් සමහර රටවල ඉන්නවා මේ ඉරිසම් රට වල්ලු බලන්න වගේ අය මිනිස්සුන්ට වඩා ගොඩාක් සැප විඳිනවා. ඉතින් මේ උපත්ති ලැබුවට පස්සේ අපි මිනිස්සු කුල උපදවට පස්සේ මේ දුක සැප කරන්නේ තරුව ලැබෙනවා කියලා අපි අන්නවා. නමුත් මිනිස්සුන් මේ දුර්වල දුර්ලභ මිනිස්සුත් බව අර විදියට මේ අතසැකිලි වගේ ඉපදෙනා විදියට ලැබෙන්නේ ඇයි කියලා මේ ඉරිසන්තරට වඩා අන්ත විදියට ඒක ලැබෙන්නේ ඇයි කියන එක පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. දැනගන්න කැමති ධර්මයේ අනුව කොහොමද විග්‍රහ කරන්නේ කියලා.
ඔව් හොඳයි. එතරම් එතනට ඉතින් තනි ක්‍රම කර්මයට අනුව තමයි අපිට විග්‍රහ කරන්න වෙන්නේ. දැන් චූල කම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලදී විශේෂයෙන්ම ඔය ප්‍රශ්නය සාකච්ඡා වෙනවා. ඒ කියන්නේ අපි බොහොම හොඳ උපභෝග පරිභෝග සම්පත් සහිතව ඉබඳු ජීවිතයක් ලබන්න නම් ඉතින් කලින් කරපු කුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක භුක්ති විඳීමකට ලක් වෙනවා. ඒ වගේමයි අපි හොඳ ප්‍රඥාවන්ත බවකට උරුමකම් කියන නම් ඒකත් ඒ පරණ මේ කුසල කර්මවල ප්‍රතිපාකයක් ලබේ වශයෙන් ලැබෙනවා. ඊට පස්සේ අපි බොහොම සුරූපී සිරුරකට ශක්තිමත් සිරුරකට උරුමකම් කියන නම් ඒකත් ඒ පරණ කුසල කර්මවල බලපෑමකින් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අර අපිට ලැබෙන ඒ බඳු සප සම්පත් ස්වභාවයෙන්ම ඒ කියන්නේ මේ උපතින්ම ඒ ලැබෙන කුසල සම්පත්තිය නැත්නම් ඒ ලැබෙන භවභෝග සම්පත්තිය උපදි සම්පත්තිය සම්පූර්ණයෙන් මේ අතීත කර්මයකට තමයි මේ කරන්න මේ විශේෂයෙන් මතක් කරලා තියෙන්නේ. ඒ නිසා මහත්තයා කියනවා වගේ සමහරවිට සත්තු ඉන්න පුළුවන් මේ සැප විඳින. නමුත් ඉතින් අර ප්‍රධාන මේ වශයෙන් මනුෂ්‍ය ආත්ම භාවයක් තියෙන දේවල් නැහැ එතන. ඉතින් මහත්තයා කියනවා වගේම ඉතින් මනුෂ්‍යය ඉන්න පුළුවන් හැබැයි දුක් විඳින. ඒ නිසා මේ පැත්ත ඉතින් තේරුම් ගන්න වෙන්නේ කුසලයට අකුසලයට නැත්නම් කර්මයට මුල් තැන දීලා තමයි. කම්මස්සකෝ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ මේ කර්මයෙන්ම තමයි දායාද කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කර්මානුරූපව තමයි ඒ බඳු තත්වයකට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ භවයේදී ඒ තමන් අපි තුන් දුප්පත්ව ඉපදුනත් බොහොම දුක්ඛිත මට්ටමක හිටියත් ඒ අඳුරෙන් ආලෝකයට යන්න උත්සාහවත් වෙන්න පුළුවන්. එතන තමයි අපිට නුවණක් පහළ කරගන්න තියෙන්නේ, ධහමකට යොමු වෙන්න තියෙන්නේ. දැන් සමහරලාට මම ගත කරන්නේ දුක්ඛිත ජීවිතයක් වෙන්න පුළුවන්. දැන් ගත කරන්නේ බොහොම අගහිඟකම් බහුල දුප්පත් ජීවිතයක් වෙන්න පුළුවන්, දරිද්‍ර ජීවිතයක් වෙන්න පුළුවන්. හැබැයි මට බැරිද මේ දැන් ගත කරන්නේ මට උත්පත්තියෙන් උරුම වෙච්ච ඒ අඳුරු සහගත ජීවිතය වෙනුවට මට බැරිද ආලෝකවත් ජීවිතයකටපත් වෙන්න? ඒ ආලෝකවත් බවක් ඇති කරගන්නේ විශේෂයෙන් ප්‍රඥා මුල් කරගෙන, විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගමනක් මුල් කරගෙන. එහෙම නැතුව මේ අපි එකපාරටම මේ සල්ලි හම්බ කරගෙන මේ අඳුරෙන් ආලෝකට යamak ගැන නෙමෙයි මේ කියන්නේ. ඒකත් يعني මේ නිවැරදිව මේ ධනයක් උපයා ගන්න එක කිසි වරදක් නැහැ. හැබැයි විශේෂයෙන්ම Taman තේරුම් ගන්නවා දැන් මේ වෙලාවේදී මම උප්පත්තියක් වශයෙන් ලැබලා තියෙන ඒ තරම්ම ප්‍රබල උපතක් නෙමෙයි, ධනවත් බලවත් කුලවත් උපතක් නෙමෙයි. මම ඊට වඩා ටිකක් පහත් මට්ටමකයි උපත ලැබලා තියෙන. හැබැයි දැන් කමක් නැහැ, මම මෙතන ඉඳන් වැඩෙනවා. මෙතන ඉඳන් මම ආලෝකයට ගමන් කරනවා. මෙතන ඉඳන් මම ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. මොකද ප්‍රතිපදාවක් අනුගමනය කරන්න, සීලයක් අනුගමනය කරන්න, හිතේ සමාධියක් දිනු කරන්න මේ සල්ලි උමනා වෙන්නේ නැහැ, ධනයක් උමනා වෙන්නේ නැහැ. ඉතින් එතකොට කෙනෙකුට පුළුවන් අන්නේ වගේ අඳුරෙන් ආලෝකයට යන ජීවිතයක් වෙත නැඹුරු වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ දේශනාවලදී භාගතුන් සඳහන් කරනවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා බොහොම භවභෝග සම්පත් සහිතව, සම්නිභාගේ සහිතව, සියලු හැකියාවන් සහිතව මේ ධනවත් දේවෝපියන්ට ඔන්න උපදිනවා. හැබැයි කරන්නෙම තේරුමක් නැති දේවල්. කරන්නෙම අර තමන්ටත් අනුන්ටත් අවැඩදායි දේවල්. එතකොට ඉතින් ආලෝකයෙන් අඳුරට යන ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඒ වගේ ඒ අඳුරෙන් අඳුරට යන පිරිසක්, අඳුරෙන් ආලෝකයට යන පිරිසක්, ආලෝකයෙන් අඳුරට යන පිරිසක්, ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් බුදුරජාණන් වහන්සේ දූසර දේශනාවන්වලදී දේශනා කළා තියෙනවා. ඒ නිසා අපිට දැන් ලැබලා තියෙන උත්පත්තිය දැන් වෙනස් කරන්න බෑ. ඒක දැන් වෙලා ඉවරයිනේ. අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මට යම් උපතක් ලැබිලා තියෙනවා. මම එක්ක පොහොසත් තැනක ඉපදලා තිනවා, නැත්නම් දුප්පත් තැනක ඉපදලා තිනවා, අගහිකම් දැඩි තැනක ඉපදලා තිනවා, නැත්නම් අගහිකම් සහිත තැනක ඉපදලා තිනවා. දැන් තියෙන්නේ වෙනුවට මම කොහොමද ආලෝකයකට ගමන් කරන්නේ? දැන් තියෙන අවබෝධයට වඩා වැඩි අවබෝධයකට මම කොහොමද ගමන් කරන්නේ? එහෙමත් නැත්නම් දැන් තියෙන නුවණට වඩා වැඩි නුවණකට මම ගමන් කරන්න කොහොමද? දැන් තියෙන මට්ටමට වඩා වැඩි කුසල ශක්තියක් දක්වා මම කොහොමද ගමන් කරන්නේ කියලා නුවණ යොදලා බලලා උත්සාහ දෙන්නයි තියෙන්නේ අඳුරෙන් ආලෝකයට යන්න.
ඔව්,
හොඳයි. අපිට ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්. එකෙනෙක් ප්‍රශ්නයක් අහනවා මේ සඤ්ඤා දැන් මේ සූත්‍රයේදී සඤ්ඤා සහ අபிසඤ්ඤා කියන වචනේ එදිලා තියෙනවා. අතන සඤ්ඤා කියන වචනයට වඩා මුලින්ම අහන ප්‍රශ්නයේ තියෙන අபிසඤ්ඤා කියන වචනය. ඉතින් ඒකේ වෙනසක් තියෙනවද කියලා. දැන් මේකේ අටකතාවේදී කියන්නේ මේ අபிසඤ්ඤා කියන වචනය විශේෂයෙන්ම අනේකුත් බාහිර සාසනවල තමයි එදිලා තියෙන්නේ. මේකේ තරම් මේ බුදුදහමටම අදාළ එකක් නෙමෙයි. අර බාහිර පිරිස් මේ සංඥාවන් නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන කතා කරද්දී ඒක අபிසඤ්ඤා නිරෝධයක් කියලා අபி කියන වචනයක් දාලා තමයි ඒගොල්ලෝ කතා කරලා තියෙන්නේ කියලා තමයි අට කතාවේදී එහෙම කියන්නේ. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා.
ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන අවස්ථාවක් වෙනවා.
විභව දැන් භව තණ්හා කියවහම විශේෂයෙන්ම සඳහන් වෙන්නේ දැන් අපිට දැන් මේ මොහොතේදී පූර්ණ තෘප්තිමත් බවකටපත් නොවි අපි හැමදෙස්සෙම ඊළඟ මොහොතක් ගැන පතන ගතියක්, ඊළඟ මොහොතේ තෘප්තිමත් වෙන්න හදන ගතියක්, ඊළඟ මොහොතකට ඇදෙන ගතියක්, ඒ වෙතට යොමු වෙච්ච ගතියක් අපේ හිතේ තියෙනවා. භව නෙත්‍යයක් කියලා කියන්නේ ඒකනේ. මේ තණ්හාව හැමතිස්සෙම ඊළඟ මොහොතකට අපිව අදිනවා. ඒක තමයි වර්ධනය වෙලා ඊළඟ පැයකට, ඊළඟ දවසකට, ඊළඟ මාසෙකට, ඊළඟ අවුරුද්දකට, ඊළඟ භවයකට දක්වා ඔය විදිහට අපිව නිකන් එහාට අදින ගතියක් තියෙනවා. හැබැයි මෙතන මේ මොහොත අපිට අමතක වෙලා මේ මොහොත සම්පූර්ණයෙන්ම අතෘප්තිමත් බවකට පත් වෙනවා. චිතර හැමතිස්සෙම තියෙන කෙනෙක් වෙන්න දරන ප්‍රයත්නය, දෙයක් ඇසුරු කරන්න දරන ප්‍රයත්නය, දෙයක් අයිති කරගන්න දරන ප්‍රයත්නය. චිතර හැමතිස්සෙම අර desire to become කියලා තමයි ඔතන කියන්න වෙන්නේ. අර යම්සි ආසාවක් තියනවා දෙයක් හෝ කෙනෙක් බවට පත් වෙන. ඉතින් අන්න එතන භව තණ්හාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපිට පුළුවන් ඒ හිතේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ආසාව. හැමතිස්සෙම මේ මොහොතේ ගැන එච්චර තැකීමක් නැහැ, තෘප්තිමත් බවක් නැහැ. හැමතිස්සෙම ඊළඟ මොහොතක් ගැන පතනවා. දැන් ඔයක ඕක මේ සමහරවිට පිනිමිඹු වෙන්නේ කාම තණ්හාව හරහා වෙන්න පුළුවන්. හැබැයි යට තියෙන ගැඹුරේ බැලුවොත් මේ භව තණ්හාව, භව තණ්හාවෙන් කුළු ගැන්විලා සමහර විට රූපයක් ඇසුරු කරන්න යනවා, සද්දයක් ඇසුරු කරන්න යනවා, ගඳක් සුවඳක් ඇසුරු කරන්න යනවා. ඒතර කාම තණ්හාවෙන් තමයි ඒක ප්‍රකට වෙන්නේ. හැබැයි යට භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා කියනත් පුළුවන්. ඊට පස්සේ විභව තණ්හාව කියන එකදී අපි මේ ඉන්න එක ගැන නිකන් වෛර කරන ගතිය. මේ ඉන්න මොහොතෙන් පැනලා දුවන්න ගතිය. මේක ඉවසගෙන දරාගෙන මේ කටයුතු කරනව වෙනුවට මේක ප්‍රතික්ෂේප කරන ගතියක්, මේකට ගැටෙන ගතියක් තමයි එතන විභව තණ්හාවෙන් නිරූපණය වෙන්නේ. ඔව්, එතන තියෙන අතෘප්තිය. ඔව්, එහෙම කියන්න පුළුවන්. අතෘප්තිමත් කර බවක් තියෙනවා. ඒකෙන් පැනලා දුවන්න දිවීමේ උවමනාවක් තියෙනවා. අපි කලින් ගත කරපු යම්කෙසේ තෘප්තිමත් අවස්ථාවක් මුල් කරගෙන ඒ තෘප්තිය ඉල්ලනවා, මේක ප්‍රතික්ෂේප කරනවා. එතන මේ දෙක අතර නිකන් සංකලනයක් තියෙන. දැන් අරක ඉල්ලන ගතිය භව තණ්හාවට වැටෙනවා, මේක ප්‍රතික්ෂේප කරන ගතිය විභව තණ්හාවට වැටෙනවා. ඔව්, එහෙම කියන්න පුළුවන්. ඔව්, ඒක තමයි අර දැන් දහමේ ප්‍රකාශ කරන සන්තුට්ඨෝ කියලා වචනයක් නේද? සන්තුට්ටි කියන එකේදී එන්නේ ඒකේ සම්පූර්ණම අනිත් පැත්ත. මේ මොහොතේ බොහොම තෘප්තිමත්ව වාසය කරනවා, ලද දෙයින් සතුටු වෙලා වාසය කරනවා, දැන් තියෙන තත්ත්වයෙන් සතුටු වෙලා වාසය කරනවා. අනිවාර්යයෙන්. ඔව්, මොකද සතිමත් භවෙන් තමයි දැන් ඉන්න තත්ත්වය මොකද්ද, දැන් ස්වභාවය මොකද්ද කියලා පෙන්ලා දෙන්නේ. අපිට ඒ අනුව අපේ හිතේ පහළ වෙලා තියෙනවා නම් අතෘප්තිමත් කර බවක් ඒකත් පෙන්ලා දෙනවා සතියෙන්. දැන් නිකන් හිතේ අසහනකාරී ගතියක් තියෙනවා, නිකන් නොරුස්නා ගතියක් තියෙනවා කියලා ඒකත් හිතෙන් පෙන්ලා දෙන්න පුළුවන්, සතියෙන් පෙන්ලා දෙන්න පුළුවන්. ඔව්. කියත හැකි. දැන් කියන්නේ දැන් සතිමත් බව තියෙන හිතක දැන් ඔය වගේ අර එක පාටම ඇතුලෙන් එන ඉල්ලීමට අවනත වෙනවා වෙනුවට, ප්‍රතිචනිකව ප්‍රතික්‍රියා දක්වනවා වෙනුවට ටිකක් ඒකෙන් අඩියක් පස්සට තියලා බලන්න පුළුවන් හැකියාවක් වර්ධනය වෙනවා. දැන් අපි සතියෙන් කරන්නේ මේකනේ, සතිපට්ඨානේ ඔය මේ පර්ස්පෙක්ටිව් එකනේ ඩෙවලොප් කරන්නේ, ඔය ආකල්පයනේ අපි හදන්නේ, ඔය කුසලතාවයනේ හදන්නේ. අත්දැකීමේ වහලෙක් නොවි අත්දැකීමෙන් අයින් වෙලා ඒ දිහා ටිකක් අපස්සට ඇවිල්ලා බලන ගතිය. එතනදී යාට පුළුවන් අර ඇතුලෙන් එන ඉල්ලීම නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. ඇතුලෙන් ලොකු ඡන්දයක්, උවමනාවක්, ආසාවක් පහළ වෙනවා අපේ තියෙන කෙලෙස් වලට මූලිකත්වයේ දීලා. හැබැයි ඒ වෙනුවට දැන් නුවණ පාවිච්චි කරලා බලන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කරන්නේ ඕකද, කළ යුත්තේ කුමක්ද කියලා නේද? එතකොට අර අපි ආසව අනුසයන් වලට අහු වෙලාම නිකං ප්‍රතික්‍රියා දක්වනව වෙනුවට මෙතෙන්දී ටිකක් කළයුත්ත නොකළයුත්ත හරිදේ නිවැරදිදේ වැරදිදේ විග්‍රහ කළ බැලීමේ හැකියාවක් යාට දියුණුනා නම් එතකොට පුළුවන් අන්න යාට හරිදේ තෝරගන්න. එතකොට නිවැරදිව තීරණයක් ගැනීමේ කුසලතාවයක් අන්න සතිය දියුණු වීම හරහා වර්ධනය වෙනවා. හිතන්න පුළුවන්. ඔව් එහෙම හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟෙම්ම එන එකක් තියෙන්න පුළුවන්, ටග් ගාලා හිත ඉල්ලන එකක් තියෙන්න පුළුවන්. ඒක සමහරවිට වරදින්න පුළුවන්, වැරදි එකක් වෙන්න පුළුවන්. එතකොට අපි සතියෙන් ඒක නිකන් අර අතරමැද ඉඳගෙන යා විග්‍රහ කරලා බලනවා මේක හරිද, මේක වැරදිද, මේකද ගන්න තියෙන නිවැරදි තීරණේ, මේකද තෝරගන්න තියෙන නිවැරදි දේ කියලා යාගේ සතියෙන් ප්‍රඥාවෙන් යාට පොඩ්ඩක් පෙන්ලා දෙනවා. ඉතින් එතකොට අතරම බුදුරජාණන් වහන්සේ කියනවා සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. දැන් මේ සතිය නැමැති දොරටුපාලයා එයාගේ කාර්යය තමයි එයා නිවැරදි දේ තෝරගන්නවා, වැරදි දේ බැහැර කරනවා. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ආලිත සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සීතල ගතිය තද ගතිය කියන රූප අරමුණු හොඳට
තේරෙනවා.
උතර කකුලට සෙපරේටි පේනවා අර වතුර යනකොට. වේදනාව කියන එක ඒකත් ඇති විදිහට කියන පස්සේ එන්න පැතින් මේ වැඩි
වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මොකද අපි භාවනා කරද්දී මේ බහුල වශයෙන් උපේක්ෂාවට තමයි එන්න ඉඳ තියෙන්නේ. මොකද ඉතින් එතන ලොකු සැපක් ඇත්තෙත් නැහැ, ලොකු දුකක් ඇත්තෙත් නැහැ. බලන්න තියෙනෙත් බොහොම සරල මේ මොකක්ද ඒකට කියන්නේ සාමාන්‍ය දේවල්. දැන් ඉතන හුස්ම ගන්නවා කියන එක තමයි ඒක අතින් බලන තියෙන සාමාන්‍යම දේ. ඒතට ඒ දිහා බලනකොට එකපාරටම ලොකු සැපක්වත් දුකක්වත් පහළ වෙන එකක් නැහැ. තියෙන්නේ සරල උපේක්ෂාව. ඒතර ඒ උපේක්ෂාව සමාලාවට ප්‍රකට නැහැ. දැන් ඒ නිසා තමයි අපි චුට්ටක් ඒක හොයන්න බලන්නේ. මේ මොකද්ද ආශ්වාස ප්‍රශ්වාසය ගැන ටික විමසීමක් කරන්න. විමසීමක් කරමින් ඉන්නකොට ඔන්න තමාර වෙලාවට ඒකේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න ගන්නවා. සමහරවිට ඒ ධාතු ලක්ෂණ වෙනුවට ආ මෙතන තියෙන මේ උපේක්ෂා වේදනාවක් නේද කියලා වේදනාව පැත්තට නැඹුරු වෙන්නත් පුළුවන්. අතර මේ ස්කන්ධ පහම එකිනෙකට ඈඳිලා වගේනේ තියෙන්නේ. එක මොහොතේ පහළ වෙන එකට ඈඳිලා වගේනේ තියෙන්නේ. ඉතින් එතකොට අපි ප්‍රමුඛත්වයේ දුන්නේ රූපස්කන්ධයකට නම් අන්න රූපස්කන්ධයට අදාළ තොරතුරු ටික අපිට ලැබෙනවා. ඇතැම් වෙලාවට හැබැයි වේදනාස්කන්ධය ප්‍රමුඛත්වයේ ගන්නවා. එතකොට ඔන්න වේදනාස්කන්ධය අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා ඔය කොයි දෙයට වැඩි අවධානයක් දුන්නත් ලොකු ගැටලුවක් නැහැ. කියලා අපි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරෙන් කොයිකට ප්‍රමුඛත්වයේ දුන්නත් කිසි ගැටලුවක් නැහැ. ඉතින් ආරම්භක මට්ටමේදී අපි සාමාන්‍යයෙන් කායානුපස්සනාවට ප්‍රමුඛත්වයේ දීලා තමයි පටන් ගන්නෙ. ඒක තමයි පහසු තැන. ඒක තමයි නිවැරදි මේ ප්‍රවිෂ්ඨය. ඒ නිසා වේදනාවට හිත ගිහිල්ලා වේදනාව අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒක කිසි වරදක් නැහැ. එහෙමම කියනවට වඩා හිතන්න දැන් මගේ අවධානය වැඩියෙන් යොමු වෙලා තියෙන ධාතු ලක්ෂණ වලට. මම දකින්නේ හුස්ම රැල්ල මේ උණුසුම්ද සිසිල්ද කියලා. හුස්ම රැල්ලේ තියෙන කොටස් ගැන මම බලන්නේ. මේක තනි ආශ්වාසයක් නෙමෙයි, මෙතන ආශ්වාස රාශියක් තියෙනවා. ඉතින් මේ තොරතුරු මම බල බල ඉඳද්දි සමහර විට මට ඒකේ තියෙන උපේක්ෂාවට එච්චර හිත නොයන්න පුළුවන්. ඒ නිසා මම ප්‍රමුඛත්වය දීලා වැඩි වටිනාකමක් දීලා බලන දේ තමයි මට
පේන්නේ.
ගැටලුවක් නැහැ. ඒ කියන්නේ එතෙන්දී වේදනාව ප්‍රකට නොවුණා කියලා ලොකු ගැටලුවක් නැහැ. හැබැයි අපිට ඒ වෙනුවට ඔන්න පහළ පේනවා මේ එතන තියෙන ධාතුන්ගේ ස්වභාවය. එහෙම නැත්නම් ඒ අපිටම හිතට යොමු කරොත් සමහරවිට විවිධ සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි වල තියෙන අපිටම සංඥාව හොඳට ප්‍රකට වෙනවා. නැත්නම් ඒවා අපි සකස් කරන විදිහ ප්‍රකට වෙනවා. දැන් එතෙන්දී සමහරවිට ඒකේ තියෙන උපේක්ෂාව වේදනාව ප්‍රකට වෙන එකක් නැහැ. නමුත් ඒ වෙනුවට ඒකේ තියෙන වෙනත් ගති ලක්ෂණ අපිට ප්‍රකට වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අරක ප්‍රකට නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැ.
අනේ
ෆීලින්ග්ස් තමයි. දැන් ෆීලින්ග්ස් කියවහම අද මේ තුන් ආකාරයක් සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා තුන් ආකාරයකට එනවා. ඒ වගේම ඒක හිතට දාන්නත් පුළුවන් කයට දාන්නත් පුළුවන්. කායික වේදනා මානසික වේදනා.
ඒසන්න කියලා සන්නව.
හොඳයි හොඳයි. හරි.
ඊළඟ දහම් ගැටලුව එඩ්වඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අපි ගත්තොත් දැන් මනුස්සයෙක් කියලා උපදින්න නම් අපිට අලෝභ දේශා මෝහ ඒ වගේ නිමිත්තක ඉඳලනේ මම ධර්ම දේශනාවල අහලා තියෙන විදිහට අලෝභ දේශා මෝහ නිමිත්තක් දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් රොනැලිස් සෑය වගේ ඒ වගේ දෙයක් අපිට අරමුණ වෙනවා වගේ කියලා. ඒතකොට ඒ වගේ. ඒතකොට හැබැයි මට නම් හිතෙන්නේ මේ මට ඇත්තටම පෞද්ගලික හිතෙන්නේ මේ කන්නමයි අපි ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒක විදිහට අත්හද මේ කියන්නේ අනිත් කිසිම සත්‍යයකට මෙහෙම මේ මොනවාද මේ 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 වගේ ස්පයිසස් දාලා එහෙම නැත්නම් ඔය අපි නිකන් මට හිතෙන්නේ ඒ වගේ කියලා සාරිනවා. ඒකත් පොඩි අදහසක් පත් කරන්න මොකද මේ අනිත් කිසිම කෙනෙකුට මේක මේ ඕන විදිහට තමන්ට ඕන විදිහට ලුණු ටිකක් වැඩියෙන් දාලා මුල් ටිකක් වැඩියෙන් දාලා කන්න මේ තරම් මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් අර උදාහරණයක් විදිහට මේ අශෝක අධිරාජ්‍ය වේවා මේ මල්ලිකා දේවි වේවා කොච්චර දැන් බුදුහාමුදුරුව කෙරෙහි අවිච්ච ප්‍රසාද තිබ්බත් ඒ කට්ටිය අර සුළු කාලයකට හරි තිරිසන් වෙලා ඉපදුනානේ. ඒ කයි එතකොට අර චත්තමානවට මැදදී අර හොරු කට්ටියක් මරන්න තීර්ති බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා බුදු ගුණ ගායනා කරලා අපි ඉස්කෝලේදී කියන ඒ යෝවද තම්පව රෝමණ දේශුගේ ගාථ ටික කියලා කොහමහරි දිව්‍ය ලෝකය හරියන්නේ. අන්න ඒ අවස්ථාව උන්වහන්සේ මොකද්ද තියෙන වෙනස දැන් අර කට්ටිය බුදුරජාණන් වහන්සේලා පිළිබඳ බොහොම අවිච්ඡ ප්‍රසාදයෙන් හිටියේ හැබැයි මාර්ගඵල තිබ්බේ නැහැ. මෙතන මෙයා මෙයත් මාර්ගඵල ලැබුවේ නැහැ නේ මට තේරෙන විදිහට. එතකොට මෙයා මෙතන මේක මතක් කරගෙන ගිහිල්ලා ඒ කට්ටිය මරණ වෙලේ ඒකම සීකරගෙන ඉඳලා එතකොට එහෙම යනවා කියන එක දැන් මේ ඇත්තට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සමින්වහන්සේ මේ අපිට මේ අපි මේ ඉන්න තත්ත්වය අනුව මොකක් හරි අන්තිම මොහොතකට අපිට આવොත් අපි කොහොමද අර අශෝක අධිරාජ්‍ය හෝ මල්ලිකා දේවී නොවී මේ චත්තමානෝ වෙන්නේ කියන එක තමයි මේ
අහන්නේ ප්‍රශ්නේ අහන්නේ. ඒක තමයි මට නම් හිතෙන්නේ ඒක අපි ප්‍රතිපදාවක් වශයෙන් කාලයක් පුහුණු වීමේ තමයි වටිනකම තියෙන්නේ. අපිට දැන් හැකියාවක් තියනවා නම් අවස්ථාවක් තියනවා නම් වැඩි වැඩියෙන් ධර්ම මාර්ගය තුළ ගමන් කිරීම වැදගත් වෙනවා. එතකොට අපිට පුරුද්දක් වශයෙන් අපේ හිත ඇසුරු කරන්නෙම කුසලයක් ඇසුරු කරන්නෙම ටිකක් උසස් මට්ටමක් දැන් ඉන්න මට්ටමට වඩා උසස් මට්ටමක තමයි එළඹුමක් තියෙන්නේ. හිතේ උවමනාවක් චන්තුසර ඡන්දයක් යොමු වීමක් තියෙනම එතකොට නිවැරදි පැත්තකට. ඒ බඳු තත්වයකදී අපිට ෝෂණිකව මාකර හේතුවක් නිසා වන්න මරණයටපත් වුණා. ඒත් ඒ හිතේ තිබිච්ච නැඹුරුව නිසා හිතේ තිබිච්ච ආචින්න මේ කම්මය නිසා පුරුද්ද නිසා එයා ඒ පැත්තරම තමයි යොමු වෙන්නේ. දැන් ওই ප්‍රශ්නේ අර මේ මහානාම ශාක්‍ය රජතුමා අහුවාම බුදුරජාන් වහන්සේ පිළිතුර තමයි දෙන්නේ. දැන් එයාත් ඉතින් රජ කෙනෙක් වශයෙන් විවිධාකාර ගැටළු සහගත තැන්වලදී ප්‍රකෝපකාරී තැන්වලදී ගැටළු මේ ප්‍රශ්නවලදී යාට අත දාන්න සිද්ධ වෙනවා, කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතුමා අහනවා මේ මේ වගේ තැනකදී මම මිය ගියොත් මට මොකද වෙන්නේ? නමුත් බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා එයා ඇවිල්ලා මේ නිකම්ම නිකන් හිස් මිනිස්සෙක් නෙමෙයි, මේ දහම ප්‍රගුණ කරපු එක්තරා අන්දමක මාර්ගයක් වඩපු තැනැත්තෙක්. හැබැයි ඉතින් අර විටින් විට ඒක මේ ඉන්න විදිහක් නෑ, වෙන දේවල් වල කරන්න සිත් වෙන දේවල් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ බඳු වේලාවකදී උනත් මරණයටපත් වුනොත් හරියට නිකන් අර මේ ගිතෙල් කලයක් ගඟ යටදී බින්දොත් ගිතෙල් ටික උඩට ඇවිල්ලා කලේ කඩු ටික නිකන් යට යනවා වගේ අර හිත උඩ පැත්තකට නැත්නම් හිත ඉහළකට පහළට වැටෙන්නේ නැතුව ඉහළට එන බව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි හරියටම කියන්න බෑ මේ හැමෝටම එකම ප්‍රතිපදාවයි කියලා. අපි අපේ පැත්ත බේරගන්න නම් ඉතින් පුළුවන් තරම් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ හොඳ ප්‍රතිෂ්ඨාවක් හිතට ඇති කරලා දුන්නා නම්, මැරෙන්න කලින් ඒ ප්‍රතිෂ්ඨාව අපිට භුක්ති විඳින්න පුළුවන් නම් ඒක අපිට පිහිටක් වේවි. ඒ වගේමයි ඉතින් අර පුජ්‍යලයෙන් පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙනවා. චත්තමානවකට තිබිච්ච කුසලතාවයේ නෙමෙයි සමහරට මල්ලිකා දේවිට තිබිලා තියෙන්නේ. කුසල රජතුමාට තිබිලා තියෙන්නේ. ඒ නිසා එක එක අයගේ තියෙන එක එක කුසලතාවයෙන් එක එක ප්‍රඥා මට්ටම් ඒ ඔක්කොමටම එකම මේ විදිහට කියන්න බෑ. ඉතින් එක එක අය ඉන්න මට්ටම එක එක අයගේ කුසල ශක්තිය ප්‍රඥා ශක්තිය ඒවා වෙනස්කම් තියෙනවා. ඒ අනුව තමයි එතකොට විග්‍රහ කරගන්න වෙන්නේ. එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් ඔක්කොමලා එහෙම මේ ඉපදිලා තියෙන ඉතින් ආහාර ගන්නේ කියලා කියන්න අමාරුයි. ඒක එක පැත්තක්. ඉතින් අර එක එක අය ලොල් වෙන පැති තියෙනවා. ඇතම් කෙනෙක් කෑම නොගෙන හරි කමක් නැහැ, රූපවාහිනී බලබල, චලිනාට්‍ය බලබල, චිත්‍රපටි බලබල ඉන්න කැමති. තවත් කෙනෙක් එහෙම රූප බලන්න එච්චර ප්‍රශ්නයක් නැහැ, කෑම ගන්නෙත් නැතුව ඔන්න සින්දු අහා ඒකෙන් තෘප්තිමත් බවක් ලබන්න කැමති. තවත් කෙනෙක් ඉතින් ඒවට එච්චර ගාණක් නැහැ. එක එක කැමති කැමති විදිහට ආහාර හදාගෙන ඒවා භුක්ති විඳින්මින් ඒවා රස විඳින්න කැමති. තවත් කෙනෙක් ඒවා නෙමෙයි ඕනේ, ඉතින් මොනා හරි සුවඳක් භුක්ති විඳින්න ඒවාම හොය හොය ඒවාම ඔස්සේ යන්න. තවත් කෙනෙක් ඒවා නෙමෙයි, ඉතින් ටිකක් ඇඟ සරසන්න, ලස්සන ලස්සන විලාසිතා දාන්න ඒවා කැමති. තවත් කෙනෙක් ඉතින් කය පිනවන්න ඒ කැමති අය ලං කරගෙන ඒවැයිම තෘප්තිමත් වෙන්න ඒවට කැමති. තවත් කෙනෙක් ඒවත් නෙමෙයි මේ මොනා හරි කල්පනා කර කර දාර්ශනික දේවල් වලට හිත යොදවලා කල්පනා කර කර එහෙම ඉන්න කැමති. ඉතින් ඒ නිසා මේ චරිත ලක්ෂණ විතර්ක චරිත තියෙනවා, රාග චරිත තියෙනවා, ද්වේෂ චරිත තියෙනවා, බුද්ධි චරිත තියෙනවා, විවිධ චරිත තියෙනවා. ඒ නිසා සමහරවිට ඔය චරිත ලක්ෂණ අපි තුල විටින් විට නිරූපණය වීමකුත් වෙනවා. ඒ නිසා මේවායේ තියෙන විශේෂතා තියෙනවා. ඉතින් එක එක අයගේ එක එක චරිත ලක්ෂණ. ඒ නිසා එහෙම පුජ්‍යල විවිධත්වයක් තියෙනවා. ඉතින් තමන්ගේ තියෙන සමහරවිට අපි තුමු ආහාර පිළිබඳ ලොකු ඇල්මක් නම් ඒක තේරුම් ගන්න එකත් වටිනවා. මේක තමයි මම අහු වෙලා ඉන්න කෑල්ල. මෙතන තමයි වැඩියෙන්ම මගේ අනුසය ධර්මයන් ආශ්‍රව ධර්මයන් ප්‍රබලව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා අන්න එතෙන්ට හොඳට දැන් පිළිතුරක් දෙන්න. ඒක සමනය කරන්න, ඒකෙන් හිත නිදහස් කරගන්න, ඒකේ තියෙන නිස්සාරත්වය තේරුම් කරලා හිතට දෙන්න උත්සාහන්ත වෙනවා නම් එතකොට අපි අපේ චරිතය තේරුම් අරගෙන ඒ චරිතානුකූලව හොඳ කමඨහනක් එතෙන්ට යෙදුවා වෙනවා. ඒක කිසි වරදක් නැහැ. ඉතින් ඒක තමයි දැන් උදාහරණයක් වශයෙන් දැන් අපිටම භික්ෂුන් වහන්සේලාටත් ඒ විවිධ දුතාංග වගේ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකයි. ඇතම් කෙනෙක් තේරුම් ගත්තොත් මම හුඟක් මේ ආහාරයට ලොල් වෙලා තියෙනවා, මම මේක দমনය කරන්න ඕනේ, මේක මම හික්මවන්න ඕනේ. එතකොට අන්න යා ඒ බඳු දේවල් අනුගමනය කරමින්, ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඒ ක්ලේශයට නැගින්න නොදී ඒක වළක්වන්න උත්සාහන්ත වෙනවා.
ස්වාමීන් වහන්සේ මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අතර මෛත්‍රිය ගැන ඒකෙදි දැන් මට තේරෙන දේ තමයි දැන් මුල් කාලේ ඉඳලම කියන්නේ චතුරාර්යයම කරන කාලෙදී ඉස්සෙල්ලම මෛත්‍රිය රිජෙක්ට් වුණා. ඊට පස්සේ මම ලොකුවට චතුරාර්යයම හැලුවා. ඊට පස්සේ දැන් එක අවස්ථාවකදී ඔය ශුන්‍යතාවයට වගේ ආවහම සම්හරවට එතනින් එළියට එනකොට ඉබේටම මෛත්‍රියට එන එකක් තිබ්බා. එතකොට අර මට තේරුණා ස්වාමීන් වහන්සේ අර අනිශ්චිතව ඉඳලා ඊට පස්සේ අර නිකන් එතනට ආවහම නිකන් මම එනවා උපාදාන ඇති වෙනවා කියන එක වගේ තේරුණාම මම හිතුවා දැන් ඇත්තට මේක එක්ස්පෙරිමන්ට් එකක් වගේ මම කරේ. මම හිතුවා මම අනිත් වෙලාවෙ පොඩ්ඩක් මෛත්‍රිය කරලා බලන්නද එතකොට මෙතනට එන එක නවතීද කියන එක වගේ එකක් තමයි මම කරේ. කොහොම හරි මට තේරෙන දේ තමයි මෛත්‍රිය මට ඒක රිජෙක්ට් වෙනවා කියන එක කරගන්න බැහැ. ඉතින් අර මට ඇහිලා තියෙනවා මොහන්තිත් කියනවා ඉතින් කාටද දැන් මෛත්‍රී කරන්න කියන එක ශුන්‍යතාවය අත්දැකීම පස්සේ තේරුම් ගත්තයින් පස්සේ කියන එක. ඒක ස්වාමීන් වහන්සේ දැන් මට ඊළඟට ආයෙ ප්‍රශ්නයක් ආවා අර ලේකන් සම්මිය ස්වාමීන් වහන්සේ පොතක තිබ්බා කියලා නවාංග සීලය සමාදන් වෙනවා නම් ඒ මෛත්‍රී භාවනාව කරන්නම ඕනේ කියලා. ඒක මම දැක්කේ එතකොට අදි සීලෙකට ගියාම කරන්නම ඕනේ කියලා කියන එක දැන් මේක කොහොමද තේරුම් ගන්නේ කියන එක එතකොට මේක හලන එක කමක් නැද්ද කියන එක තමයි මට නිකන් දැනගන්න ඕනේ. අර බැලන්ස් කරගන්න එක කොහොමද එහෙම නවංග සීලෙකට යනකොට ඒක කරන්නම ඕන එකක් කියලා කියනකොට කියලා. මම අහලා තිබුණ නෑ එහෙම එකක් කියනවා කියලා ස්වාමීන් වහන්සේ.
ඒක ඇත්තම කියවන්න හම්බ වෙච්ච එක. ඔව්. ඉතින් ඇත්තම දැන් අපේ සාමාන්‍යයෙන් මනුස්ස හිතක මෛත්‍රියක් ගැබ් වෙලා තියෙනවා. ඒක මනුස්සයාගේ හිතේ ආවිනික ලක්ෂණයක්. නමුත් ඒව අර මතුවෙන්නේ නැහැ අපේ හිත ද්වේෂබරිතව තියෙනකොට. අපේ හිත දේවල් වල පැටලලා තියෙනකොට. ඒ නිසා විපස්සනාවක් එහෙම වඩමින් හිත පිරිසුදු කරගනිමින් යන ගමනකදී ඒ හිතේ තියෙන කහට අයින් වෙලා හිතේ තියෙන සැබෑ ස්වરૂපය ප්‍රභාෂ්වර ගතිය මතුවෙන්න එතකොට ඒක තව තව ශක්තිමත් වීමක් ඒ නිවර්දි මනුස්ස හිතක තියෙන ඒ කුසලය පෑදීමක් තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒක තව බලගැන්වීමක් තමයි ඔය බ්‍රහ්ම විහාර වලින් කරන්නේ. ඉතින් ඒ නිසා මෛත්‍රිය හරියන්නේ නැත්නම් ඉතින් පරුණාව කරන්න පුළුවන්. නැත්නම් මුදිතාව කරන්න පුළුවන්. උපේක්ෂාව කරන්න පුළුවන්. බ්‍රහ්ම විහාර හතරක් තියෙනවානේ. මෛත්‍රියම කළ යුතුයි කියලා ඉතින් නීතියක් නැහැ. අනිත් එක අර කලින් මතක් කළා වගේ මෙතෙන්දී අපි නැවත සත්ව සංඥාව ඔළුවට ආරෝපණය කරගෙන ඇති වැඩකුත් නැහැ. ඕනනම් ඉතින් සියලු සත්වය කියලා ඉතින් පොදුවේ ධර්මයට කමක් නැහැ. නමුත් ඉතින් අර බහුල වශයෙන් අපි තමන්ටත් අනුන්ටත් අවඩක් නොවෙන්න යහපතක් වෙන්න කටයුතු කරනවා නම් එතකොට ඉතින් මෛත්‍රියක් තමයි වෙලා තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව අපි සිද්ධ කරලා තියෙන්නේ මෛත්‍රිය. එහෙම නැතුව අපි කිසි දෙයක් කරන්නේ නැතුව සියලු සත්වය සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියූ පමණින් ඉතින් මෛත්‍රියක් වෙන්නේ නැහැ. අපි මෛත්‍රී සහගත කාය කර්මයක්, මෛත්‍රී සහගත වාක් කර්මයක්, මෛත්‍රී සහගත මනෝ කර්මයක් නිකරන්න අවශ්‍ය. අපිට පුළුවන් ද මෛත්‍රී සහගතව කෙනෙකුට උදව්වක් කරන්න? අපිට පුළුවන් ද මෛත්‍රී සහගතව කෙනෙකුට වචනයක් කතා කරන්න? අපිට පුළුවන් ද මෛත්‍රී සහගතව කෙනෙක් ගැන ආකල්පයක් දරන්න? ඉතින් එතකොට තමයි ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව මෛත්‍රී භාවනාවක් කරනවා කියලා කරපු පමණින් නෙමෙයි ඔතන සාර්ථක වෙන්නේ. අර වගේ කාය වාක් මනෝ කියන මේ අවස්ථා තුනේදීම අපිට පුළුවන් නම් කෙනෙක් ගැන ද්වේෂයක් තරහක් හිතේ ඇති කරගන්න නැතුව මෛත්‍රී සහගතව කටයුතු කරන එතන සෑහෙන ප්‍රායෝගික වෙනවා. ඉතින් මෛත්‍රී භාවනාවෙන්ම නම් අපි යන්න හදන්නේ එතෙන්දී ඉතින් ගැඹුරකට යනවා නම් ඉතින් ධ්‍යාන හරහා එහෙම නැත්නම් මෙත්තා චේතෝ විමුක්ති හරහා යන්න පුළුවන් මාර්ගයකුත් තියෙනවා. ඒක පමණක් නෙවෙයි ඕනනම් මුදිතා චේතෝ විමුක්තියක් දක්වා යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. කරුණා චේතෝ විමුක්තියක් දක්වා යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. උපේක්ඛා චේතෝ විමුක්තියක් දක්වා යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඊට අමතරව විපස්සනාවෙන් යනවා නම් අනිමිත්ත චේතෝ විමුක්තියක්, ශුන්‍යත චේතෝ විමුක්තියක් ඔය පැති තියෙනවා. ඉතින් බොහොම පුළුල් මාර්ගයක් තියෙනවා. මේ අහවල් එකෙම යා යුතුයි කියලා නියමයක් නැහැ.
එහෙම සම්සු මට තේරෙන විදිහට මම මගේ පාස් එක වගේ මට තේරෙන්නේ විපස්සනාව පැත්තෙන් තමයි. ඒකද දන්නේ නැහැ මම කල්පනා කළේ අර මෛත්‍රිය කරන්න ගියාම ඒක කියන්නේ වෙනම හිතලා කරන්න ඥාන එක රිජෙක්ට් වෙනවා. ඒකට භාවනාව වෙද්දී ඒ භාවනාවේදී ඉබේ මතුවෙන එක මට තේරෙනවා. එතන වෙන්නේ හොඳම මෛත්‍රියක් කියන එක. හිතලා කරන්න යන එකේ එක නිකන්
ඒක කෘතිමයි ඇති.
ඒක පියෝ නෑ කියන එක එහෙමයි. ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මටවත් ඒ කෙනාටවත් මුකුත් වෙන දෙයක් නෙමෙයි මේක නිකන් කෘතිම දෙයක් කියන එක තේරෙනවා.
හරි.
ඉබේ මතුවෙන එකේ තේරෙනවා මේකනම් ඒ කෙනාට වුණත් මොකක් හරි හොඳක් ලැබෙනවා ඇති කියලා වගේ එකක් දැනෙනවා.
ඔව් එතන තමයි අපේ අර ඉන්හෙරන්ට් ක්වොලිටි එකක් තියෙන. අපේ අර මං කලින් මතක් කරා මේ අපේ හිතටම ආවේනික එයාටම එයා තුල ගැබ්වෙච්ච ඒ සැබෑ මෛත්‍රිය තියෙනන්න එතන. එතකොට නිකන් අපි ආරෝපණය කරගෙන කරන්න යාම තුල තියෙන නිකන් අපිව තව සංස්කරණය කිරීමක්. ඉතින් ඒකත් අර ද්වේෂයක් කරනවට වඩා හොඳයි. අනිවාර්යයෙන්ම ද්වේෂය සහගතව කටයුතු කරනවට වඩා හොඳයි. නමුත් එතන තියෙන පොඩි කෘත්‍රිම ගතිය ආරෝපණයක්. නෑ.
ඒ කියන්නේ
ඒක වෙන්නේ නැහැ නම් ඒක හදලා විදර්ශනාපෙත්තෙන් යනවා කියන එකෙන් එතකොට හානියක් වෙන්න දෙයක් නැහැ නේද කියන එක. ඔව් මම හිතනවා එහෙම. ඔව්. දැන් ඒ කියන්නේ පංච සීලයක ඊළඟට අට සීලයක දස සීලයක සාමනීය දස සීලයක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක ඔය විදිහට ඉතින් ඕකේ වර්ධනය පෙන්වන්නේ. ඉතින් හැම තැනකදීම තව හිත සියුම් වීමක් වචනය කය වචනේ හික්ම වීමක් ගැන තමයි පෙන්වන්නේ. හොඳයි 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 ඇඩ්වාන්ස් අන්නයි හොඳයි නිසන්වනේ පැවැත්වෙන භාවනා වැඩසටහන් ගැන විස්තරයක් මතක් කරන්න කියලා මේ ඉල්ලීමක් තිබුණා. ඒක ගැන විස්තර සඳහන් වෙන ඒ අපේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම chat එකට දාලා තියෙනවා. කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක එතනින් බලා ගන්න පුළුවන්. මුළු අවුරුද්දේම තියෙන වැඩසටහන් ගැන විස්තර එතන සඳහන් වෙනවා. හොඳයි අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න.
ධම්මිකා ජයකොඩි මහත්මියට ඔබගේ පැන ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
දෙවන් ස්තන්නේ ස්වාමීන් වහන්ස. මේ මම ගාක් හෙමින් හෙමින් කායනිපස්සනාව වඩ아가ගෙන යන කෙනෙක් ඔබ වහන්සේගේ උපදෙස් අරගෙන. ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේ ප්‍රගතියක් දැනෙන්නේ නැහනේ. කරනවා මදින්සාද දවසකට පැය භාගයක් විතර වගේ තමයි කරන්නේ නා.
ඔව් දවසකට පැය භාගයක්. මොනවාද දැන් මොනවාද මේ කරපු දේවල් කරපු හැටි මට කියන්නකෝ.
මම මුලින්ම ස්වාමීන් වහන්සේ වම දකුණ කියලා අඩි තියෙනකොට ඒක දැනගෙන ගියා.
හරි.
ඊපස්සේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට කකුල් පායට දැනෙන්නේ මොනවද කියන එක හොඳට සිහි කරමින් දැනන දේවල් තියා බලමින් ගියා.
ඔව්. ඔන් දැන් මොනවද දැනෙන්නේ? එහෙම
යන.
ඔව් දැන් මොනවද දැනিলা තියෙන්නේ මොනවද?
මම ටයිල් ෆුල්ලෝ යවිත් ඉන්නේ. ඉතින් මට ගොඩක් දැනෙන්නේ සිනදු ගැතියයි තද ගැතියයි තමයි වැඩියෙන්ම දැනෙන්නේ.
හරි.
මම එහෙම ඇවිදගෙන යනකොට සමහර වෙලාවට අඩි 3-4ක් විතර වගේ මට තේරෙනවා මේ මම කියන්නේ හරියට අර රොබෝ කෙනෙක් යනවා වගේ එක පාට් තියෙන ගමන් අනික කකුල ඉස්ස වෙනවා අනික තියෙන කකුල අනික ඉස්ස වෙනවා හැම්බිලේ පොළවේ එක පාරට එක කකුලයි වැදිලා තියෙන කියන එක දැනෙනවා. හැබැයි ඒක දිගට හැම්බෙන්නේ නැහැ. ආයි නැවත මම කල්පනා සිහි කර කර යන්න ඕනේ වෙනවා පියවර
තුනක්. ඒ කියන්නේ පියවර 3-4ක් යනකොට ආයි හිත ඔය හිත වෙන කොහේ හරි කියලා කල්පනා කර කර ඉන්නවා. ඊට පස්සේ ආයෙ ගෙනල්ලා තියාගන්න ඕනේ මේකට.
වෙන මොනවත් හරි කිව්වා.
හරි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හරි හරි. ඒක ඉතින් ස්වාභාවිකයි. එතනින් තමයි අපි හැමෝටම පටන් ගන්න තියෙන්නේ. මොකද අපේ හිත මේ සරල අත්දැකීමේ රැඳෙන්න එච්චර කැමති නැහැ. මේකෙන් ලොකු සතුටක් යාර ලැබෙන්නේ නැහැ. මෙතන තියෙන බොහොම මේ සරල උපේක්ෂාවක්නේ. ඉතින් ඒක යා එච්චර ප්‍රේමනාප නැහැ. එයා කැමති ඒ නිසා මොකක් හරි අතීතයේ දෙයක් අල්ලලා ඒකත් එක්ක පැටලි පැටලි ඉන්න, ඒකෙන් සතුට වෙවි ඉන්න, එහෙම නැත්නම් ඒකෙන් දුක් වෙවි ඉන්න අපේ හිත ප්‍රිය කරනවා. ඒ නිසා එතෙන්ට පයින්නවා. නමුත් ඉතින් අපි ඒක දැනගත්තට පස්සේ ආයෙ ආව හික්මවලා මෙතෙන්ට ගන්න ඕනේ. ඉතින් ඒක මුලදී ඒ වගේ චුට්ටක් අර කරන ගතිය තියෙනවා. අපි මැදිහත් වෙන්න අවශ්‍යයි. නිකන් මඟ පෙන්වන්න අවශ්‍යයි අපේ හිතට. ඉතින් අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ ඒ වගේ අර බාහිරට ගිහිල්ලා ඒවත් එක සතුට වෙලා, ඒවත් එක පැටලිලා, ඒවත් එක වෙහෙසෙන්න තමයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒවාව හික්මීමක් හික්ම වීමක් තමයි මුලදී අපි කරන්නේ. නවත නැවත ගන්නවා නැවත නැවත මේ ආරමුණට දානවා. එහෙම එහෙම කර කර යන්න 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 පොඩ පොඩ තමයි හික්මෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා, යන විදිය හොඳයි. කාලයක් යනවා ඉතින් ඒ කාලේ දීලා කරන්න. දැන් හිතන්න අපි ගහක් වවනවා කියලා. හොඳට අරටුව බහින ගහක් නම් ඒක ඉක්මනට වැඩෙන්නේ නැහැ. ඒක සෑහෙන කාලයක් ගන්නවා වර්ධනය වෙන්න. ඒ දෙයමයි අපේ හිතෙත් සිද්ධ වෙන්නේ.
මම සාමාන්‍යයෙන් ගෙදරත් සෙරපු දාගෙන ඉන්න කෙනෙක් මේ කකුලේ අබ්බැද්ද තියෙන නිසා
ඒක තමයි සාමාන්‍යයෙන් ඒක තමයි අපිත් සාමාන්‍යයෙන් සක්මන් භාවනාව කරද්දී කියන්නේ සෙරපු සබත්තු ගලවලා ඒක කරන්න කියලා. එතකොට තමයි අපි හොඳට මේ අත්දැකීමත් එක්ක සම්බන්ධ වෙන්නේ. හඳ තනිකරම මේ ස්වාභාවික අත්විඳීමක් අත්දැකීමක් ලබන්න පුළුවන් පසුබිම සකස් වෙන්නේ එතකොට. අර අපි සෙටප් දාලා සපත්තු දාලා ඔක් කරද්දී ඒක ටිකක් දැනෙන ලකුණු හොරයි නිකන්. ඒක එච්චර සාර්ථක මදි. හරි. හොඳයි හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව බන්ති ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දේවා සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
අද ස්වාමීන් වහන්සේ අර සීලය කොටසේදී කේලම් කියන කොටසේදී දැන් අපි එතනදී ඒ කියන්නේ තව පොඩි සවල් දෙකක් නොසමගි කරන්න. ඒ වගේ දෙයක් අනුසාරයෙන් කරන්න එක හොඳ නැහැ.
මොකක්ද නැහැ මට තේරුන්නේ නැහැ. දැන් එහෙම දෙයක් කියුන්නේ නැහැ නේද? සමීකරණ එක හොඳ නැහැ කියලා කියුන්නේ
නැහැ. මම අපි අර දැන් කියන්නේ බිඳවන ස්වභාවයෙන් නැතුව ඒ කට්ටියව සමගියතාව වැඩි කරන ආකාරයට
මේ කටයුතු කරන්න කියන්නේ.
කටයුතු කරන එකත් එතකොට මේ චේතනාව හරි.
ඔව් ඔව්.
එතකොට නමුත් ඒ කරන පුද්ගලයා
ඔව්
අභ්‍යන්තරී කරන ක්‍රියාකාරීත්වය තුළ එතකොට එයා ඒකට යම් දෙයක් අතින් දාලා කිරීමක් වගේ එතනදී සිදුවෙන්නේ නැද්ද ස්වාමීන්
වහන්සේ? නෑ මම නම් හිතන්නේ එහෙම නැහැ. ඒ වෙනුවට නිකන් අර ගුණයක් මතු කරලා පෙන්නන ගතියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න දැන් අපි දෙපිරිසක් අසමගි වෙලා ඉන්නවා. හැබැයි මේ දෙපිරිස කලින් බොහොම සමගිව හිටියා, ඕනෝන්ට උදව් උපකාර කරගත්තා. දැන් හැබැයි ඒ ඔක්කොම අමතක කළා. එතකොට මේ මැදිහත් කරුවට පුළුවන් ඒවා මතක් කරලා දෙන්න. මෙච්චර දේවල් කරලා තියෙනව නේද? ඇයි මේවා සිහි කරන්නේ නැත්තේ කියලා අර සමග කිරීම සඳහා ඒ ඔවුනෝන්ගෙන් වෙච්ච යහපත මතක් කරලා දෙනවා නම් ඒක කිසි වරද්දක් නැහැ. මොකද වෙච්ච දෙයක් නේ කරන්නේ කියන්නේ මතක් කරන්නේ නැතුව මේ බොරුවක් නෙමෙයි කියන්නේ. රැවටිල්ලක් නෙමෙයි කියන්නේ. වෙච්ච දෙයක්ම හොඳට මතක් කරලා දෙනවා මේ පිරිසට. මොකද දැන් වෙලා තියෙන්නේ අපිට වැරද්දක් පේන්න ගත්ත ගමන් අර කරපු හොඳ ඔක්කොම අපිට අමතක වෙනවනේ. නේද? නැහැ කියලා තමයි. ඔව් එහෙම අතින් දාන උමනාවක් නැහැ. හුඟක් වෙලාවට මේ යහපත අයහපත පෙන්ලා දෙන්න පුළුවන්. ඊළඟට ඉතින් ඒ නැතත් ඉතින් සමගිව සිටීමේ ಗುಣ ටික පෙන්ලා දෙන්න පුළුවන් නේද? බෙදිලා ඉඳීමේ අයහපතයි සමගිව සිටීමේ ආනිසංශ ටිකයි පෙන්ලා දෙන්න පුළුවන්. හරි.
ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි සීල සමාධි ප්‍රඥා කියන ස්වභාවයයි ඒ වගේම ප්‍රඥා සීල සමාධි කියන එකයි දැන් අපි හිතමුකෝ විදේශ කවුරුත් ඒ අය සීල සමාධි සීලය ආරක්ෂා කරන්නේ නැහැ කියලා මොනින් නමුත් ඒ අය භාවනා වැඩසටහනකට හරි ඒ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙලා මෙතන කල යුතු දේ මේකයි කියලා දැනගෙන ඊ අය යතුන ප්‍රඥාව අවදි වුණා.
ඔව්.
ඊට පස්සේ ඇත්තටම සිදුවෙන්නේ ප්‍රඥා සීල සමාධි. ඒකේ ප්‍රඥාව තුළින් අර ටික අනිවාර්යයෙන්ම
පිරෙන්න ගන්නවා.
යනවනේ
අනිවාර්යයෙන්ම.
කොහොමද කියන්නේ එතකොට සීල සමාධි ප්‍රඥාව තමයි මේක මාර්ගය කියන එක?
නෑ නෑ එහෙම කියන්න බෑ තමයි මේක මම පිළිගන්නවා. ඒක තමයි අපි මුලින්ම මේ වැඩසටහන පටන් ගත්ත අර සති සම්පජඤ්ඤ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මේ ප්‍රඥා සීල සමාධි වගේ මාර්ගයක් තමයි. කියන්නේ අපි සති සම්පජඤ්ඤේ වැඩිගෙන එනවා නම් නිවැරදිව ඒක වඩනවා නම් අනිවාර්යෙන් බයලජ්ජාව කියන එක පහළ වෙනවා. ඒක තව තව වැඩෙනවා නම් කාය සුචරිතේ වාක් සුචරිතේ මනෝ සුචරිතේ පහළ වෙනවා. ඒ කියන්නේ සීලය තුළ ඒ තරත්ත හොඳට පිහිට ගන්නවා. ඒ නිසා අපි ප්‍රඥාවෙන් පටන් ගත්තාම ඒ ප්‍රඥාව වඩද්දී ඒ භවනාව වඩද්දී සතිය සම්පජඤ්ඤය හොඳට වැඩිලා එද්දී අනිවාර්යෙන් ඒ තරත්ත සීලය ලං කර ගන්නවා. තමන්ට තේරෙනවා නම් මේ තැන්වල මගේ අඩුපාඩුකම් තියෙනවා සීලේ දුර්වලතා තියෙනවා කියලා අටක් ගන්න ඒ ටික හදා ගන්නවා. ඒ නිසා මේ ලක්ෂණ තුන නැත්නම් මේ ශික්ෂා තුන ඕනෝන්ට උපකාර කරන ගතිය තියෙනවා. මෙතන මේ නිකන් ලීනියර් රිලේෂන්ෂිප් එකක් නෙමෙයි තියෙන්නේ. සීලය පටන් ගන්න ඕනේ, ඊළඟට සමාධියට යන්න ඕනේ, ඊළඟට ප්‍රඥාවට යන්න ඕනේ, ඊට පස්සේ ඉතින් සීලය ඕන් නැහැ, ඒක විසි කරන්න ඕනේ කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් ආයි සීලයට, ආයි සීලෙන් ආයි සමාධියට, ආයි ප්‍රඥාවට ඔය විදිහට අර මේ තුන් දෙනා ඕනෝන්ට උපකාර කරන ගතිය තියෙන්නේ. ඒ නිසා සීලයයි ප්‍රඥාවයි අතර මේ ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒක අර සෝණදණ්ඩ සූත්‍රයේදී හිම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවානේ. පඤ්ඤවතෝ සීලං සිල්ලවතෝ පඤ්ඤං. මේ සීල්වතාවටමයි ප්‍රඥාවක් තියෙන්නේ. ප්‍රඥාවන්තයාමයි සීලයක් රකින්නේ. ඒ නිසා මේ දෙක අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. යම්සි කෙනෙක් ප්‍රඥාව නිවරදිව වඩනවා නම් අනිවාර්යෙන් එයාගේ දැනට යම්කිසි සීලේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක එයාට පේන්න ගන්නවා. එයා ඒක එයාට තේරෙන්න අර ගන්නවා. එයා ඉක්මනට එතකොට ඒ තැන සකස් කර ගන්නවා. ඔව් ඔව් හොඳයි හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟට අහම් ගැටලුව ශාන්ති මෑණියත් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්
අර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නාම රූප දෙකේ උදේවය දැකීමද ශුන්‍යතාවය වෙන්නේ කියන්නේ?
අනේ එහෙම කියන්න බෑ. එතන කියන්නේ නාම රූප වෙන්නම රූප ධර්ම වෙන්නත් පුළුවන් නාම ධර්ම වෙන්නත් පුළුවන්. අපි මේ දේවල් මේ හොඳට නිරීක්ෂණය කරමින් ඉන්නකොට වැටහෙනවා නම් මෙතන සත්වයක් නැහැ, මෙතන පුජ්‍යලයක් නැහැ, මෙතන ආත්මයක් නැහැ, මෙතන මම කියලා ගන්න කියලා දෙයක් නැහැ. මෙතන අභ්‍යන්තරයේ සාරයක් නැහැ කියලා අර විශේෂයෙන්ම අනාත්මය මුල් කරගත්ත දහමක් නම් එයාට හොඳට ප්‍රකට වෙන්නේ. අන්න එතනින් තමයි එයා ශූන්‍යතාවයේ පැත්තකට යමු වෙන්නේ. ඔව් අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට වුණා නම් තමයි හිත ශූන්‍යතාවයක හොඳට පිහිටන්නේ. ඔව් එහෙම නැතුව නිකන් අපිට අරමුණ නෑ, එහෙම නැතුව නිකම්ම නිකන් අර අරමුණ නොදැනී ගියා කියන එක ශූන්‍යතාවයක් කියන්න බෑ. මොකද එතන අර ප්‍රඥාවකින් ලැබපු පෝෂණය නෑ. ප්‍රඥාවෙන් පෝෂණය ලැබෙද්දී හැබැයි අරමුණ නොදැනී යන්නත් ඉඩ තියෙනවා. ඔව්
සමාධිය.
ඔය එතන එන්නේ නෑ. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. වෙනස ඇවිල්ලා දැන් අපිට හොඳට හිතන්න කෙනෙකුට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා කියලා. මොහොතක් පාසා දේවල් ඇතිලා නැතිලා යනවා. මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා. මේක බොහොම ශීඝ්‍රව සිද්ධ වෙනවා. එතකොට දැන් යාල නිමිති ගන්න බෑ. එච්චරට වේගවත් මේක. දැන් අපි දෙයක නිමිති ගන්න නම්, ඒකේ හැඩහුරුකම් ගන්න නම්, ඒකේ පාට වර්ණ සටහන් ගන්න නම් අපිට ඒක ටිකක් දර්ශනය වෙන්න ඕනේ සෑහෙන වෙලාවක්. අපේ හිතේ චිත්‍රය ඇඳ ගන්න නේද, ඇහැට හසු කරගන්න ඒකේ ස්වභාවය. එතකොට තමයි අපි නිමිති ගන්නවා කියලා කියන්නේ. නමුත් මේක බොහොම ශීඝ්‍ර වෙනස් වෙනවනම්, ඇතිලා නැතිලා යනවනම්, එතකොට එතන යාට නිමිති ගන්න බැරි වෙනවා. එතකොට අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනකොට තමයි අනිමිත්ත පැත්තට හිත යොමු වෙන්නේ. එහෙම ඊටත් වඩා එහෙම කියනවට වඩා අනිත්‍ය ප්‍රකට වෙද්දි සමාහනාවට එයාගේ හිත දුක්ඛ ලක්ෂණයක් විදිහට ඒක දකින්නත්, ඒක පැත්ත විග්‍රහ කරන්නත් පුළුවන්, අනාත්ම ලක්ෂණයක් විදිහට විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය පොදුයි ආරම්භය කියන්න පුළුවන්. ඒකෙන්ම ඊට පස්සේ අනාත්මයේ වෙතට හිත පිහිටන්න පුළුවන්. ඒක අර අපිට ඕක දැන් වෙලා තියෙන මෑණියෝ මේ අපි ඕක හිතලා කරන්න යන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ හොඳට අපිට තියෙන්නේ හිත ඒකාග්‍ර කරලා මේ දේ හොඳට නිරීක්ෂණය කරන එක. එතකොට ඒ අපි තුල එතකොට මේ තුනෙන් එකක් හොඳට අපිට ප්‍රකට වෙන්න ගනීවි. ඒකට වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. හරි. මතුවේ. ඔව් කමක් නැහැ. ඒක මතුවෙනවා කියන්නේ ඊට පස්සේ ඒ අරමුණ හැලේවි. ඒකේ හැඩහුරුකම් මේ ගන්න බැරි වේවි. ඒක නිකන් ඔහේ බොඳ වෙලා යාවි. එතකොට ඒකට එහෙම යන්න දෙන්න. එහෙම යන්න දෙන්න. ඊට පස්සේ මේ එතනින් තමයි අර හිතේ නිබ්බිදාවක් විරාගයක් පහළ වෙන්න ගන්නේ. මේක දැන් වැඩක් නැහැ කියන මේක නිකන් ඔහේ බොඳ වෙලා මේ එකට නිකන් මිශ්‍ර වෙලා තියෙන වගේ ගතියක්, ඒකට ආසා කරන්න බැරි ගතියක් තමයි හිතේ ඇති වෙන්නේ. නිමිති ගන්න බැරි ගතියක් තමයි පොඩ පොඩ හිතේ ඇති වෙන්නේ. හොඳයි.
එතකොට සංඥා, එතකොට මං ආවන්නේ ආසාවනේ. දැන් ඔය අවස්ථාව විඥානීය කොහෙද තියෙන්නේ?
තාම ඉතින් අරමුණේ ඇසුරේ තියනවා කියලා කියන්න පුළුවන්. මොකද දැන් තාම අරමුණ බලනවානේ ඉතින්. අරමුණ ඇසුරු කරනවානේ.
විඥානේ එතකොට පවතිනවා නේද? ආරක පේන්නේ
නැහැ නේද? පේන්නේ නැහැ නේ. තාම අපිට දැනෙන්නේ නැහැ නේ එහෙනම්. ඔව්. හොඳයි පින්වත්නි, එහෙමනම් අපි අදත් පැයකුත් විනාඩි 7ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තිනවා. අපි මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.